ගරු ප්‍රේමනාත් සී දුලවත්තමැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
සුති සභාපතිතුමනි, මම හිතන්නේ පළවෙනියට ඡන්ද දැම්මොත් පළවෙනි ඡන්ද දාන 10 දෙනාගේ අතපය කපනවා කියපු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවෙච්ච සමහර ආයතන අද ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කෑමර දෙන සම්බන්ධයෙන් දැක්කාම අපිට ඒකට සතුටුකුත් තියෙනවා. හැබැයි කිසිම අවස්ථාවක මම අද දිනේ ඉදිරිපත් කරපු පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත මගින් කිසිම වෙලාවක ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය හකුලවන්න කල් දාන්න ගෙනාපු යෝජනාවක් නෙමෙයි කියලා මේ සභාවේ පැහැදිලිව කියන්නේ. මොකද හේතුව අපි මේ යෝජනාව මුල් අවස්ථාව ඉදිරිපත් කරන්නේ පහුගිය අප්‍රේල් මාසේ. ඒ අනුව අවස්ථානුකූලව ඒ පුද්ගලික පනත් කෙටුම්පතක් හැටියට ඒ අවශ්‍ය කාර්ය ක්‍රියාවලිය ගමන් කරලා ඒ ක්‍රියාවලිය තුළ ඉස්සරහට ඇවිල්ලා අද දිනේ ඒ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමේ කූට ප්‍රාප්තිය තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකම පැහැදිලිවම ඒ අදාළ එහි මූලික අවශ්‍යතාවය වෙන්නේ මෙරට තරුණයට අවස්ථාව දෙන එක. 80-89 කාලේ තරුණ අසහනය තුළ ඇතිවෙච්ච කොමිසමේ වාර්තාව අනුව තමයි ඒ තරුණයට අවස්ථාව ලබා දෙලා තියෙන්නේ. අපි දන්නවා ඒ එදා 1991 පළාත් පාලන ඡන්දය ඉඳලා මේ පහුගිය 2017 වෙනකම් මේ අවශ්‍යතාවය තිබ්බා. හැබැයි සමහර සුළු පක්ෂවල අවශ්‍යතාව එක්ක මේ මේ කාන්තා සංශෝධනය කාන්තාවන්ට අයිතිවාසිකම ගේනකොට ඒ තරුණයට අයිතිවාසිකම නැති වුණා. බාකිර් මාකර් මහත්මයාත් ඒ යෝජනාවක් ගෙනාවා. ඉතින් ඔබතුමාට මම ගෞරව දුන්නාම ඔබතුමාමයි වෙලාවත් හොරගම් කරනවා.
බාකිර් මාකර් මහත්මයා
සභාවට ඉදිරිපත් කළා. දැන් අමෙතුමාට යවලා තියෙනවා එතුමාගේ නිර්දේශ දෙන්න කියලා. 6 මාසයක් ඇතුළත දෙන්න පුළුවන්. තාම දැන් මාස 3ක් ගත වෙලා තියෙනවා. තාම නිර්දේශ ලබා දීලා නැහැ. මේ ඔය කරුණු ටික කලින් සභාවට ඉදිරිපත් කළා තියෙන්නේ.
ගරු ඔබතුමාට මගේ ගෞරවය දුන්නේ ඒක තමයි. ඒක තමයි මම කිව්වේ. ඒක තමයි මම ඔබතුමාට ඒ ගෞරවය ලබා දුන්නේ. හැබැයි මේ කාර්යය මම පැහැදිලිව කියන්න ඕනේ. මේ අවස්ථාවේ මේ ආණ්ඩුවේ සහයෝගය ලබාගෙන මේක ආණ්ඩුවත් එක්ක අහුවෙලා මම මේක ගේන්න හදන්නේ ඉතමත් ඉක්මනින් මේ සභාවට කියලා මේක සම්මත කරගන්න. හැබැයි ඒකට වැඩි අර්ථකථන දෙන්න එපා කියන කාර්යය මම පැහැදිලිව කියන්නේ. ඒක මේ ආණ්ඩුවේවත් කිසිම කෙනෙක් අවශ්‍යතාවයක් මත මේ ඡන්දේ කල් දාන්න ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන් එළියට යන්න කරන සංශෝධනයක් ගෙනාවනේ මේ කියන කාර්යය පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් මේ අද බොහොමයක් වෙලාවට අද කතා කරන මේ බුද්ධිගාල සම්බන්ධයෙන් මම විශ්වාස කරනවා මේ රටේ 71 තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් බිය ගියා. 89-90 තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් බිය ගියා. මේ සිළුම දෙනා මේ රටේ බුද්ධිමතුන් කිසිම නායකත්වයක් නැති කිසිම අනාගතයක් නැති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කැරල්ලකට නායකත්වය දෙන්න කියලා තරුණ තරුණ විශාල ප්‍රමාණයක් බිය ගියා. අදත් බුද්ධිගල්ල සිද්ධ වෙනවා. අපි පිළිගන්නවා. අද මේ දින ගැටලු ගණනාවකට මේ රටේ දේශපාලඥයන් ඉඳලා රාජසේවකයන් ඉඳලා හැම කෙනාම වග කියන්න ඕනේ. හැබැයි එදා ඒ රාජ්‍ය දේපල 71 විනාශ වෙච්ච එක 89 විනාශ වෙච්ච එක මේ සියලුම දේවල් මේ රටේ මේ ණය වීමට එකතු වෙච්ච දේවල්. ඒ නිසා මේක කාටවත් මේ තමන්ගාව කිසිම කුරුබිදක්වත් නැහැ කියලා කාටවත් කියන්න විදියක් නැහැ. හැබැයි මේ වෙලාව කාටවත් ඇඟිලි දික් කරගෙන ඉන්න වෙලාවක් නෙමෙයි. මේ වෙලාව අපි සීලු වෙනා එක අහුවලා මේ වැඩේ නිවැරදිව ගෙන යන්න ඕන කියලා කාරණේ තමයි අපිට තියෙන්නේ. දැන් මම අපි පහුගිය කාලේ පුරාවටම මේ ලොයික් විවේචන ආණ්ඩුවත් එක්ක තිබ්බ අය. හැබැයි මේ අවස්ථාවේ අපි මේ ආණ්ඩුවට සහයෝගය දක්වන්නේ මේ වෙලාව අපිට බෙදිලා වෙන් වෙලා අපි දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ ආණ්ඩුවට සහාය දක්වන්නේ. සමහර දැන් පෞගී දැන් මේ රටේ නායකයෝ සහභාගී වෙන්න ඕන විදේශීය සම්මන්ත්‍රණ විදේශීය අවශ්‍යතාවෙන් සම්බන්ධව බොහොම අනුලුහුණුයි කතා කරා. ඉතින් එතුමා මම හිතන්නේ එතුමා දකින්න නැතුව ඇති මම යෝජනා කරන අපේ රටේ ජනාධිපතිතුමා ප්‍රෙසිඩන්ට් වික්‍රමසිංහ urge submission of a report on food situation. මුළු ලෝකෙම ඉන්න කෘෂිකර්ම අමාත්‍යවරු කැඳවලා COP 27 මේ සියලුම කෘෂිකර්ම අමාත්‍යවරු කැඳවලා වාර්තාවක් කැඳවලා මේ කෘෂිකර්මයේ සම්බන්ධයෙන් මේ ලෝකෙ තියෙන අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒ සියලුම ආහාර ද්‍රව්‍ය කොතරම් දුරට අවශ්‍යද නැද්ද නැතිවලාද කියන කාරණේ සම්බන්ධයෙන් නිර්ණය කරන්න ලෝකයේ එතුමා එක්සත් ජාතීන්ගේ මානවිකම කොමිසම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්තුමාගෙන් ලෝකයේ ඉන්න සියලුම කෘෂිකර්ම අමාත්‍යවරු කැඳවලා කමිෂන් එකක් තියලා කතා සාකච්ඡා කිරීම අවශ්‍යතාවය දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට ජනතාවගේ වෛරය ඇති කරන්න ජනතාවගේ අප්‍රසාදය ඇති කරන්න කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේ යථාර්ථය අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. පැහැදිලිවම අපි ඉන්නේ අද අපිට හැමදාම පුළුවන් තරම් ණය ගන්න පුළුවන් කමක් නැහැ. අපිට ලෝකෙන් වෙන් වෙන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවෙම අපි ණය අරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අද ඉන්නේ අපි එහෙම තත්ත්වයක. දීර්ඝ කාලයක් පුරාවටම ණය අරගෙන අද අපිට කවුරුවක් ණය දෙන්නේ නැහැ. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙනවා යම් ආකාරයක ඉපීමක් කරන්න. ඒ ඉපීම කරන්න පුළුවන් හොඳම විදිය තමයි. අපි කවුරුත් දන්නවා අපිට අපිට ඉස්සරහා තියෙන අපිට යමක් උපයන්න වෙන්නේ සංචාරක ව්‍යාපාරය හරහා. හැබැයි සංචාරක ව්‍යාපාරය හරහා මේ ඉපීම කරන අවස්ථාවල්දී අපි දන්නවද රුසියාවෙන් ගුවන් යානා එනවා. අද යුරෝපයෙන් ගුවන් යානා එනවා. හැබැයි මෙවැනි අවස්ථාවල යම් පුද්ගලයෝ යම් පුද්ගල කණ්ඩායම් උද්ඝෝෂණ කියන මුවාව තුල සිද්ධ කරන අරගල සිද්ධ කරන කුමන්ත්‍රණ මෙරටේ ආර්ථික මර්මස්ථාවලට පහර වදිනවා. මේ සියලුම කාරණාවලට අද අපි මුහුණ දෙන සියලුම කාරණාවලින් අපිට එළියට එන්න පුළුවන්කම තියෙන්නේ මෙරටේ ආර්ථික තත්ත්වය අපි ඉහළ ගත්තොත් විතරයි. අපිට මේ තියෙන සංචාරක ව්‍යාපාර අපි ඉහළට ගත්තොත් මේ එන ළඟ එන සීසන් එක තුල අපි කොතරම් දුරට සංචාර ප්‍රමාණයක් මෙරට එනවද කියන කාරණය මත අපිට මේ තියෙන ආර්ථික උගුලෙන් අපිට ගැලවෙන්න පුළුවන් යම් පිටිවහලක් එන. හැබැයි මේ පිටිවහලේ ආර්ථික උගුලෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගය අවහිර කරන්න යම් පුද්ගල කණ්ඩායමක් හරි යම් පිරිසක් උත්සාහ දරනවා නම් ඒ අය ආර්ථික ත්‍රස්තවාදයේ හැටියටම හඳුන්වන්න පුළුවන්. ඒ අය සම්බන්ධයෙන් හදිසි නීතිය ක්‍රියාත්මක කරනකොට ඒ අය සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරනකොට එය අපරාධමය බෝම්බ ගහන්න අවශ්‍ය නැහැ. කඩු කිනිස් වලින් කපන්න අවශ්‍ය නැහැ. පුච්චන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ කරන කුමන්ත්‍රණයත් මං හිතනවා ආර්ථික ත්‍රස්තවාදයක් කියලා. ඒ නිසා කරු මන්ත්‍රීතුමනි කරු සභාපතිතුමනි මේ සියලුම කාරණා බැලුවාම අපි සියලුම දෙනාට කහුවෙලා අපි සියලුම එක දෙනාට කහුවෙලා මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න සිද්ධ වෙනවා. අද පෞගිය කාලේ පුරාට මට මතකයි මේ 10 වෙනිදා මම හිටපු ජනාධිපතිතුමාට ලිපියක් ගිහලා මම ඉල්ලීමක් කරේ ඔබපත් කරන ඕනෑම නායකයෙකුට අපි සහයෝග දෙන්න සූදානම් මේ රටේ තියෙන තත්ත්වය ගැන සලකා බලලා කියලා. ඔය කියන සජිත් ප්‍රේමදාස මහත්මයා, අරුණ කුමාර දිසානායක මහත්මයා, විජේදාස රාජපක්ෂ මහත්මයා, දලස්සලහ පෙරමුදෝ කියන සිළුම දෙනාට අපි සහයෝග දෙනවා කියලා කිව්වා. හැබැයි මේ අවස්ථාවේ මේ වගකීම බාරගත්තේ පත්මන් ජනාධිපතිතුමා. අපිට සිද්ධ වුණා ඔහුට කැමති වුණත් අකමැති වුණත් පූර්වයේ තිබී පසමිරිතුරු ආකල්ප පස කළා ඔහුට සහයෝගය දක්වන්න. මොකද හේතුව මේ තියෙන තත්ත්වය තුළ මේ රට ගොඩ ගන්න ඔහු යම් ආකාරයේ සාධනීය ව්‍යාපාර ගණනාවක් කරන බෑ. ඔහු යම් ආකාරයේ පෞගිය කාලේ බැලුවොත් අපි ඔහුට විරුද්ධව කීප වතාවක් නඩු ගිහිල්ලා තියෙනවා. ඒ නඩු වලින් මම ඔහු පරාජය කරලා තියෙනවා. නමුත් මේ සිද්ධාමය තුළ අපි කවුරුත් පිළිගන්නවා මෙරටේ තිබ්බ තත්ත්වය තුළ යම් ආකාරයක අවශ්‍යතාවයක් අනේ මම ඔබතුමාට මම කිසිම වැරක් කරේ නැහැ. ඔබතුමාට මම කිය ඔබතුමා ජනාධිපතිතුමත් මම සහාය දෙනවා කියලා. වාද කරන්න එපා. මම ඔබතුමාගේ කතාවට වාද කරන්නේ
නැහැ. ඔබතුමා විසනාගම ඇත්තමා.
අනේ මම ඔබතුමා විවේචනයක් කරේ.
නැහැ ඔබතුමා මම බාර ගන්න කියලා කිව්වද මට?
ඉරිපත් කරලා
දීපා.
ඔබතුමා බාරගත්තත් මේ වෙලාවේ අපි ඔබතුමාට සහාය දක්වනවා කියලා. ඒක ඔබතුමාට පොලොකු පැසසීමක් කරේ. ඒ නිසා මම හිතන වාද නොකරයි කියලා. ඉතින් ඒ නිසා කරු සභාපතිතුමනි මේ අවස්ථාවේ පාට පක්ෂ වල බෙදලා වෙන් වෙලා අපි එකිනෙක ඇඟිලි දික් කරන අවස්ථාවක් නෙමෙයි. මම ආර්දනා කරනවා අපිට දේශපාලනේ පස්සේ වෙලාවක් කරන්න පුළුවන් ඇත්ත தත්තේ. මේ වෙලාව අමාරුකම් තියෙනවා. මේ වෙලාව අඩුම තරමේ අපිට එන මේ විදේශිකයෝ ටික රටට ගෙන්නගෙන අපි කවුලා වැඩ බිඳලා කදමු. අපි ඔක්කොම එකවෙමු. මේ මාස දෙක තුන අපි උද්ඝෝෂණ නොකර අපි එකතු වෙලා වැඩ කරමු. මේ මාස දෙක තුන අපි මේ ලෝකෙට පෙන්වමු විදේශිකයන් ඉතාමත් හොඳ ස්ථානයක් මේ රට කියන එක. එසන අපි ඔක්කොම එකහුවලා වැඩ කරමු.
අපි
මාර්ගයට විනාඩි දෙකක් කරනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ ඡන්දෙත් කල් දානවා. අපි තමුන්නාසලට එකතු වෙන්නම්. ඡන්දෙ අපි තිල්ලන්නම්. හැබැයි මම කියන්නේ ඡන්දෙ ඉල්ලන මුවාවෙන් මාර්තු වෙනකන් තියෙන කාලය තුල දැම්ම අපි මේ වෙනුවෙන් වීදි බැස්සොත් අපිට මේ ළඟ එන සීසන් එකේ එන මේ සංචාරයට ගෙන්නන්න බෑ. ඒ නිසා මේ අපාප කර්මෙට තමුන්නාසල අත ගහන්න එපා. අපි ඔක්කොම එකහුවලා මේ රටේ මිනිස්සුන්ට අපි ඉල්ලමු විදේශිකයන්ගෙන් අපි ඉල්ලා සිටමු කරුණා කළා විදේශ ප්‍රේසිඩන්ට් ටික අපිට එවන්න. මෙරටේ අහිංසක මිනිසුන්ට ඒ අවශ්‍ය බෙහෙත් ටික ගන්න. මෙරටේ අහිංසක මිනිසුන්ගේ ජීවන ජන ජීවිතය නගා හිටවන්න. මේ අහිංසක මිනිසුන් ඩීසල් පෙට්‍රල් ටික ගහන්න. ඒ අවශ්‍ය අපි ආරාධනය කරමු. අපි මැතිවරණයක් තියනවා මැතිවරණ වලට බෙදලා වෙන්නේමු. ඒ නිසා කරුණා කළා ඉල්ලා සිටින්න තමුන්නාසලගේ පටු ආකල්ප වලින් ඈත් වෙලා. අපි දන්නවා අපිට වෙච්ච වැරදි අපි පැහැදිලිව පිළිගන්නවා. පොසප කුෂිකාරණ ප්‍රතිපත්තිය තුල අපි වැරදුණා කියලා පිළිගන්නවා. ඒ හැම තියෙද්දි මේ ළඟ එන මේ නොවැම්බර් මාසේ මේ දෙසැම්බර් මාසේ මේ සීසන් එකට තමුන්නාසලා කිසි කෙනෙක් මේකට බාධා කරන්න එපා කියන කාර්ය පැහැදිලි කරනවා. එක්කම මේ වෙනුවෙන් බාධා කරපු මේ ආර්ථික මර්මස්ථාවලට පහර දෙන්න ආර්ථික මැෂින් කුමන්ත්‍රණය කරන ඒ ආර්ථික ඝාතකයන් ඒ ආර්ථික ත්‍රස්තවාදීන් ගැන තමුන්නාසලා කිඹුල් කඳුළු හලන්න එපා කියන කාර්ය පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම මේ වාහන සම්බන්ධයෙන් මූල්‍යයතන සම්බන්ධයෙන් දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ අපි කියනවා මේ මූල්‍යයතන නියාමනය කළ යුතුයි. මේ අය නියාමනය කිරීම අනිවාර්යම කළ යුතුයි. මේ අය තමන්ට අවශ්‍ය ඕන ඕන පරිදි පොලි අනුපාත වැඩි කරනවා, දඩ ගහනවා, දඩ පොලියෙක් කරනවා. සමහර අවස්ථාවල ණය ගන්න ගියාම මිනිසුන්ගෙන් හිස් කොළවලට අස්සම් ගන්නවා, හිස් ටෙක් ගන්නවා. ඒක ගැන සම්බන්ධයෙන් පැහැදිලිව අපිට විශාල විවේචනයක් තියෙනවා.
ඒ සම්බන්ධයෙන් මහබැංකුව කතා අවසන් කරන්න කාලය
බැංකුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඒ අවශ්‍ය නියාමනය කළ යුතුයි. ඒ නිසා අවසාන වශයෙන් කරු සභාපතිතුමනි, මේ අවස්ථාවේ තිබෙන්නේ මේ අවසන් මේ කාල සීමාව තියෙන්නේ අපිට සුවිශේෂී අවස්ථාවක්. පාර්ලිමේන්තුවේ 225ටම විවස්ථාදයාගේ මන්ත්‍රීවරු වැඩි අපි සියලු දෙනාටම දෝෂ දර්ශන ලක් වෙලා තියෙන අවස්ථාවක්. ඒ නිසා බෙදී වෙන්වී මේ අවස්ථාවේ මේ සමාජයට අපි බෙදී වෙන් වෙලා කුලල්කා කරන වඩා මේ අවසන් කාල පරිච්ඡේද තුළ මේ රට මේ තීරණෙන් ගොඩ ගන්න අපි 225 එකව වෙලා අඩුමතරමේ මාස දෙකක් තුනක් මේ විරුද්ධ පක්ෂය කියන මේ බෙදුණු ආකල්ප වෙන් වෙලා මාස දෙකක් තුනක් යට වැඩ කරමු කියන කාර්යය මතක් කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සානක්යම් රාසමාණික්කම් මැතිතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා. You have 8 minutes.
බොහොම ස්තුතියි. අද විශේෂයෙන්ම මම හිතන්නේ ඉතාම කාලෝචිත යෝජනාවක් ගෙනල්ලා තියෙන්නේ මේ අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා. විශේෂයෙන්ම මේ අද ලංකාවේ ලංකාව මුහුණ දෙන ප්‍රශ්න දිහා බැලුවම, ලංකාව විශේෂ වශයෙන් මුහුණ දෙන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න දිහා බැලුවම, මේ ආර්ථික ප්‍රශ්න වලට මුල, මේ ආර්ථික ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව පහුගිය අවුරුදු 10 15 20 ඇතුළත සිදුවෙච්ච දේවල් වගේම 1948 ඉඳන් මේ රට පාලනය කරපු නායකයෝ සියලු දෙනාම, මේ 1948 ඉඳන් මේ රටේ දේශපාලනය කරපු නායකයෝ සියලු දෙනාම එකට වග කියන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම අපේ මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා කතා කරද්දි කිව්වා ඉන්ඩියන් ඔරිජින්, ටැමිල්ස් ඔෆ් ඉන්ඩියන් ඔරිජින් මේ රටට කරපු සේවය පිළිබඳව. ඒ දෙමළ ඒ ඉන්දියාවෙන් ඉඳන් ඇවිල්ලා ඒ කාලවකවානුව තුළදී වරාය හදපු හැටි හෝ නැත්තම් ඒ තේ කර්මාන්තය තුළින් නැත්තම් කෝපි කර්මාන්තය තුළින් ආර්ථිකයට උදව් කරපු ක්‍රමය පිළිබඳව එතුමා පැහැදිලි කරා. හැබැයි 1948 ශ්‍රී ලංකාව නිදහස ලැබුණාන් පස්සේ ලංකාවේ දේශීය පියා කියලා හඳුන්වන ඩී.එස්. සේනානායක මහත්තයා මොනවද කරේ? ප්‍රධාන වශයෙන්ම ලංකාව තුළ හිටපු ඒ ඉන්ඩියන් ඔරිජින්, ටැමිල්ස් ඔෆ් ඉන්ඩියන් ඔරිජින් ඒගොල්ලන්ගේ සිටිසන්ෂිප් අහිමි කරා. අද වෙන තුරුත් ලංකාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම ලංකාවේ ආර්ථිකයට කන්ට්‍රිබියුට් කරන්නේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන්. හැබැයි තේ අද වෙන තුරුත් අපේ එක්ස්පෝර්ට් ඉන්කම් එක වැඩිපුරම එන්නේ අපේ තේ කර්මාන්තය හරහා. හැබැයි 1948 දී ඒ අවුරුදු 100ක් ඒ වෙනකොට අවුරුදු 100ක් 150ක් මේ රටේ ආර්ථිකයට උදව් කරපු ඒ වතුකර දෙමළ ජනතාවට තවතුරටත් අපි කොහොමද උදව් කරලා මේ රටේ ආර්ථිකය හදන්න කියන එක බලන්නේ නැතුව මේ රටෙන් ඒ දෙමළ කට්ටිය, ඒ දෙමළ පිරිස යවන්න උත්සාහයක් ගැනීමත් මේ රටේ අද වෙනතුර මේ ආර්ථිකය කඩා වැටීමට හේතුවක්. ඊට පස්සේ අපි බැලුවොත් එමේ ඉඩම් අම්පාර කියලා දිස්ත්‍රික්කයක් තිබෙත් නැහැ. මඩකලපිය කෑල්ලක් කරන් තමයි අම්පාර දිස්ත්‍රික්කය හැදුවේ. හැබැයි අම්පාර දිස්ත්‍රික්කේ මඩකලපෝ දිස්ත්‍රික්කේ එවකට මඩකලපෝ දිස්ත්‍රික්කේ ඉඩම් නැතිව ඕනතරම් මිනිස්සු හිටියා. හැබැයි අපි කොයි කිසිම ජනකොටසකට ඉඩම් ලබා දීමට අපි විරුද්ධ නැහැ. හැබැයි ඒ වෙනකොට මඩකලපෝ දිස්ත්‍රික්කේ ඉන්න තරුණ තරුණියන් ඉඩම් ලබා දෙන්නේ නැතුව මොනවද කරේ? වෙනත් දිස්ත්‍රික්ක වලින් ගෙනල්ලා ලබා දුන්න ඉඩම්. ඉතින් ඒතර ගල්ලේ වෙන්න පුළුවන්, වැලියේ වෙන්න පුළුවන් මේ ව්‍යාපාර හරහා වෙනත් දිස්ත්‍රික්ක වල ඉඳන් ගෙනත් දුන්න. දැන් අද අපි අද බලමු අද මාතර දිස්ත්‍රික්කේ මම මඩකලපෝ දිස්ත්‍රික්කේ ඉඳන් 500ක් ගෙනල්ලා ඉඩම් දෙන්න කිව්වොත් මාතර දිස්ත්‍රික්කේ තරුණයෝ මාතර ඉඩම් නැතුව ඉන්න තරුණයෝ කැමති වෙයිද තමන්ට ඉඩම් කැල්ලක් නැතිකොට මඩකලපේ ඉඳන් දේශපාලන මේ වාසි වෙනුවෙන් ගෙනල්ලා 500ක් මාතර දිස්ත්‍රික්ක අද දෙන්නේ කොහොමද? එකඟ වෙයිද? හැබැයි අදටත් මේ අපි ආර්ථික ප්‍රශ්න ගැන කතා කරනවා. මේ ආර්ථික ප්‍රශ්න අදටත් මම කියන්නේ හැම മന്ത്രി කෙනෙක්ට මම කියන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම දැන් හරි සිංහල ජනතාවට ඇත්ත කියන්න. මේ දේශපාලනය කරලා දැන්වත් සිංහල ජනතාවට ඇත්ත කියන්න. මේ රට විනාශ කරේ දේශපාලත්වය තමයි. මොකද මේ රට තුළ මේ දෙමළ ජනතාවගේ තියෙන මේ දෙමළ ජනතාව මුණ දෙන දේශපාලන ගැටලුවට විසඳුමක් ලබා දෙන්නේ නැතුව මේ රට අදටත් මම මේ කතා කරපු අපේ මට පෙර කතා කරපු කතිකය වෙන්න පුළුවන් බදු සහන ලබා දීම ගැන කතා කරා. දැන් මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කෝ ටුවරිසම් මේ සීසන් එක බාධා කරන්න එපා. දෙසැම්බර් මාසයේ තියෙන ටුවරිසම් ලංකාවේ මේක නිකන් මේ වික්ටෝරියා වේල්ල කඩාගෙන යනකොට මකබාස් කෙනෙක් ගිල්ල ස්ටෝන් ගම් බෝතලයකුයි මේ පටේකුයි අරන් ගිල්ල කරනවා වගේ වැඩක් තමයි ටුවරිසම් හරහා මේ ටුවරිසම් වලින් විතරක් මේ රටේ ආර්ථිකය හදනවා කියන එක. මේ රටේ දීර්ඝ කාලීන විසඳිච්ච නැති ප්‍රශ්න විසඳුවේ නැත්නම් මේ රටේ දීර්ඝ කාලයක් 1948 ඉඳන් මේ තිබ්බ ප්‍රශ්න විසඳුවේ නැත්නම් මේ රටේ ආර්ථිකය කවදාවත් හදන්න බෑ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම 1000 බණ්ඩාරනායක මහත්තයා බැලුවොත් එහෙම සිංහල පමණක්. ඒ වෙනකොට 1956 වෙනකොට යුරෝපියන්ස්ලා පෝචුගීස් වෙන්න පුළුවන්, ඩච් වෙන්න පුළුවන්, බ්‍රිටිෂ් වෙන්න පුළුවන් අවුරුදු 300ක් 400ක් 1505 ඉඳන් අවුරුදු 400කට වැඩි කාලයක් මේ රට තුළ ඉඳලා 1956 සිංහල පමණක් කියලා ඒ භාෂා පනත ගෙනාපු ගමන් මේ රටේ හිටපු යුරෝපියන්ස් දාලා ගියා. මේ රටේ හිටපු යුරෝපියන්ස් දාලා ගියා. දෙමළ මිනිස්සු යන කෙනා යුරෝපියන්ස් දාලා ගියා. සිවිල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක සිවිල් ඇඩ්මිනිස්ට්‍රේටිව් ස්ට්‍රක්චර් එක අද වෙනකොට දුර්වලයි අද වෙනකොට හරිනේ අද වෙනකොට මේක හොඳ නැහැ කියලා කියන හැබැයි එක රැයක් තුල සිවිල් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ හිටපු සියලු දෙමළයට රසවක හිමුණයි වෙනකොට ඊට පස්සේ බැලුවොත් එහෙම ස්ටෑන්ඩර්ඩයිසේෂන් ඇක්ට් යුනිවර්සිටි එකට යන්න අපි කවදාවත් මොන්රාගල දිස්ත්‍රික්ක ඉන්න දරුවෙක් හෝ එහෙම නැත්නම් මාතර හෝ කෑගල් හෝ වෙන දිස්ත්‍රික්කක දරුවෙක් යුනිවර්සිටි යන්න හොඳ නැහැ කියලා කියන්නේ හැබැයි යාපනයේ දිස්ත්‍රික්ක එකම පේපර් එක ලියන්නේ පේපරේට ඇවිල්ලා ලකුණු 100ක් ගන්නවා යාපනයේ ඉන්න තරුණෙක් ලකුණු 95ක් 100ට 100ක් හැබැයි ඒ තරුණයාට විශ්වවිද්‍යාලයට යන්න බෑ ඒ පේපර් එකම ලියලා මොන්රාගල දිස්ත්‍රික්කේ 50ක් ගන්න ළමයට පුළුවන් යුනිවර්සිටි යන්න ඉතින් ඒ අවස්ථාව වෙනකොට තව තවත් යුනිවර්සිටි එකට යන ළමයිගේ වෙන දිස්ත්‍රික්කයක යුනිවර්සිටි යන ළමයිට ඒ මොන හරි යම් කිසි අසාධාරණයක් සිදු වෙලා තිබ්බ කියලා හිතුවනම් ඒ කියන්නේ බ්‍රිටිෂ් ඒ කියන්නේ දෙමළ මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි බ්‍රිටිෂ් 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 හරි වෙන්න පුළුවන් පෝචුගීස් වෙනවා ඒ හොඳ පාසල් උතුරු නැගිනේ වගේ තැන්වල හදපු නිසා ඒ පැත්තේ ළමයි දිගටම අධ්‍යාපනයට වැඩි උනන්දුවක් දක්වුවා හැබැයි ඒක නිසා මොන්රාගල දිස්ත්‍රික්කයේ දරුවෙක් නැත්නම් හම්බන්තොටෝ කෑගල්ලේ දරුවෙක් යුනිවර්සිටි යන්න ඕන නිසා යාපනයේ 95ක් ගත්ත ළමයට ඒ අවස්ථාව අහිමි කිරීම ඒ අවස්ථාව අහිමි කිරීමද මේ වගේ හිස්ටොරිකලි ඉතිහාසයේ මේ වගේ කරපු වැරදි නිසා තමයි 1970 ගණන් වලින් පස්සේ මේ ලංකාව අවුරුදු 30ක 40ක යුද්ධයකට මුණ දෙන්න සිදු වුණේ. හැබැයි අදවත් කියන්න සිංහල ජනතාවට ඇත්ත. අද වුණත් මට පෙර කතා කරපු කතිකේ මොනවද කිව්වේ? බදු සහන ලබා දෙන්න, ලීසින් කම්පැනි වල තියෙන ප්‍රශ්න, පෙන්ෂන් ගෙනවන අය තියෙන ලෝ ඇත්ත මම පිළිගන්නවා. හැබැයි මේවා මේ වලට අද විසඳුම් ලබා දෙනවා නම් දීර්ඝ කාලීන විසඳිලා නැති තියෙන ප්‍රශ්නේ විසඳුවොත් විතරයි මේ කරන්න පුළුවන්. අද ආණ්ඩු පක්ෂයෝ විපක්ෂ ඉන්නකොට කියන්න හරි ලේසි මේ බදු සහන දෙන්න ඕනේ ඇත්ත. හැබැයි ලංකාව අද මේ ලංකාව විනාශ කරපේක හරි විනාශ කරපු කට්ටියම තමයි අද මේ වලට විසඳුමක් ලබා දෙන්න හදන්නේ. හැබැයි දීර්ඝ කාලීනව විසඳිලා නැති තිබ්බ මේ රටේ තියෙන දෙමළ ජනතාවගේ මේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ගැටලුව විසඳුවේ නැත්නම් මේ රටේ ආර්ථිකය කවදාවත් හදන්න බෑ. අද වෙනතුරු දෙන්න තියෙන ප්‍රශ්න වලට දෙන්න තියෙන විසඳුම් වලට කවුරු හරි එක්කෙනෙක් අද වෙනකල් කියලා දෙනවා දෙමළ දේශපාලන සිරකරුවෝ නිදහස් කරන්න කියලා. ඇයි මානව හිමිකම් කොමිසරල් ලංකාවේ රජය එවකට හිටපු රජය ජාත්‍යන්තරයට දුන්න පොරොන්දු?
ගෞරව මන්ත්‍රීවරයා විනාඩි 2ක් කාලයක්
තියෙනවා. කොහොම ඉස්සුද? ජාත්‍යන්තරයට දුන්න පොරොන්දු මේ යුද්ධය අවසන් කරන්න අපි මේ රට තුළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳලා දෙන්නම් කියලා පොරොන්දුනා. ඒ පොරොන්දු 2009 ඉඳන් 2012 වෙනකල් කිසිදු පොරොන්දුවක් ගැන උනන්දුවක්වත් දැක්කම නැති නිසා තමයි මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට යන්න උනේ. හැබැයි අදට එක මන්ත්‍රීකෙක් සිංහල මන්ත්‍රීකෙක් මං ඉල්ලා සිටිනවා කියන්න මේ දෙමළ දේශපාලන සිරකරුවෝ නිදහස් කරන්න කියලා. කියන්න අතුරුදහන් වෙච්ච අතුරුදහන් කරන්න ලැබූ අම්මලා කියනවා 1209 දී අපි ගිහිල්ලා මම තමයි මේ මෙතන මගේ පුතා මම බාර දීලා ආවේ. මම තමයි මගේ දරුවා මගේ සැමියා ගිහිල්ලා බාර දීලා ආවේ. ඒ අම්මට සාධාරණ අයිතියක් තියෙනවා දැනගන්න තමන්ගේ පුතාට මොකද උනේ කියලා. අද වෙනකොට අවුරුදු 13ක් ගිහිල්ලා එක මන්ත්‍රී කෙනෙක් පුළුවන් නම් නැගිටලා කියන්න මේකට අපි විසඳුමක් දෙන්න ඕන කියලා කියන්නේ නැහැ. පහුගිය කාලේදී මම දැක්ක විපක්ෂයේ ඔක්කොම කණ්ඩායම එකතු වෙලා මාවත්තේ රැස්වීමේදී හිටියා අපි මේ මැතිවරණ කල් දාන්න හොඳ නැහැ කියන එක අපි ඔක්කොම එකඟ වෙනවා. හැබැයි පළාත් සභා මැතිවරණේ කල් දාපේ ගැන කවුරු හරි කියනවද? නැහැ. ඇයි ඇයි මේ නීති දෙකක් කියනවා නම් ලෝකල් no election should be postponed කියලා කියනවා. Then why about what about the provincial council election? Why can't you demand the same for the provincial election? So why do you have double standards in this country? So me rata tula balaya beda ganeemata kramavediyak hadala ek ratak tula me rata kawada dekata ganna kiyanne api kiyanne ek ratak tula me balaya beda ganeeme kramavediyak haduwe naththam me ratata idiri anagathayak naha kiyana me awasthaya kiyanne e wageema ek patthakin me deergha kala visnichana di prashna gana katha karana ada wenathuru me rajaye krushikarma amaathyanse haraha man awasan karana me sabhapathuma ekkila krushikarma amaathyanse haraha අද වෙනතුරු අද වෙනකොට හෙක්ටයාරයකට රුපියල් 20000ක් දෙනවලු කාබනික පොහොර භාවිතා කරන්න. හෙක්ටයාරයකට රුපියල් 20000ක්. ඒ දෙන්නේ ඒ ගොවියා ඒ පොහොර ගත්තොත් විතරයි. අද වෙනතුරු ඒ සමාගම් 17යි රෙජිස්ටර් මුළු ලංකාවෙම සමාගම් 17යි රෙජිස්ටර් කරලා තියෙන්නේ මේ හෙක්ටයාරයකට මේ කාබනික පොහොර ලබා දෙන්න. ඒ රුපියල් 20000ක් එක හෙක්ටයාරයක ගොවියෙක්ට. එතකොට මඩකලපුව දිස්ත්‍රික්කේ විතරක් තියෙනවා මඩකලපුව දිස්ත්‍රික්කේ විතරක් තියෙන හෙක්ටාර 73000ක්. ඉතින් මේ හෙක්ටාර 73000ට මේ කාබනික පොහොර ලබා දෙනවා නම් රුපියල් 20000 ගානේ මම හිතන්නේ මිලියන 1460ක් ඕනේ මඩකලපුව දිස්ත්‍රික්ක විතරක් දෙන මේ ලංකාවේ බදු කියන ජනතාවගේ සල්ලි. හැබැයි අද වෙනතුරු මේ කාබනික පොහොර නිෂ්පාදනය කරන සමාගම් කාබනික පොහොර ගත්ත ඇස්සේ ගල් බැලි පසොයි පිච්චිච තෙලොයි මික්ස් කරලා නැත්තම් ගොම ඒ කියන්නේ තෙත ගොම. හැබැයි මේ සමාගම් 14 විතරයි මේක දෙන්නේ. අද බලන්න මඩ කලපෝදිසේ කැමැති නම් විතරයි ගන්න ඕනේ ගොවියා මම කියන්නේ ගොවියට දෙන්න 20000 ගොවියට දෙන්න ප්‍රාදේශීය සභාවකින් ගිහිල්ලා ගොවියට කාමරික පොර ගන්න පුළුවන් හැබැයි ඒ ගොවියා ඒ රජයෙන් ඒ සමාගමට විතරයි ගෙවන්නේ ඒ ගොවියා කොපොර ගත්තොත් විතරයි අපි දන්නවා ලංකාවේ වැඩ වෙන විදිහ අනිවාර්යයෙන්ම මේ 73000ම ගත්ත කියලා තමයි දාන්නේ මේ 73000 හෙක්ටර 73000ම ගත්ත කියලා තමයි දාන්නේ ගත්තද නැද්ද කියලා දාන්නේ අපේ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ රැස්වීමේදී දිස්ත්‍රික්කේ දැන් දිස්ත්‍රික්ක සංවර්ධන කරන රුපියල් 75ක් නෑ සල්ලි හැබැයි දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ සභාපතිවරු ඒගොල්ලන්ට වාහන ඩීසල් මේ සභාපතිවරයාට මම මඩකලප දිස්ත්‍රික්කේ කිව්වා අඩුම ගානේ අපි සාම්පල් බලමු නෑ කරන්නේ ඇයි මම බය නැතුව කියනවා ඒ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ සභාපතිතුමාටත් සම්බන්ධය තියෙනවා ඒ සමාගමට මොකද අපි සමාගම් 17යි ලංකාවටම අනිවාර්යෙන් අපේ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ඇති ඔකට ඔකේ කමිෂන් එකක් ඉතින් ඒක නිසා මේ වගේ මං කියන්නේ එක පැත්තකින් අපේ දීර්ඝ කාලීන
අවසාන ප්‍රශ්න
විසඳ ගන්න ඕනේ ඒ වගේ දැන් මේක කියලා මං අවසාන QR කෝඩ් එක බලන්න QR කෝඩ් එක හරහා අද හිතනවාද අපේ ඛනිජ තෙල් පිළිබඳ ඇමතිතුමා හෝ අනිත් ඇමතිවරු හිතනවා නම් මේ QR කෝඩ් එකේ දෙන ලීටර් 20න් තමයි හැමෝම ජීවත් වෙන කෙනා නම් මේක විහිළුවක් තමන්ගේ රැකියාව වෙනුවෙන් හැමදාම වාහනයක් භාවිත කරන ඕන මිනිස්සෙට කොහොමද සතියක ලීටර් 20කින් වැඩ ගන්නෙ මොකක්ද දන්නවද අද වෙන්නේ මං කියන්න මොකක්ද වෙන්නේ කියලා ඒ QR කෝඩ් එකෙන් ලීටර් 5ක් ගන්නවා පෙට්‍රල් සෙඩ් එකේ ඉන්න කොල්ල රුපියල් 1000ක් දෙනවා එයාට කියලා ෆුල් ටැංක් එකක් ගහයි කළු කඩයක් හදලා තියෙන්නේ හැබැයි හැම පෙට්‍රල් සෙඩ් එකේ මමත් මේ පෙරේ දෙනකම් ගහුවා ඒක මහත්මයෙක් කිව්ව නෑ කමන්නේ ඔබතුමා ගහගෙන යන්න කියලා හැබැයි ඒ QR කෝඩ් එක හරහා කියනවනේ හිතනවනම් මේ රටේ එහෙම තමයි මේ තෙල් දීලා තමයි සාමාන්‍ය මිනිස්සු ඔක්කොම ජීවත් වෙන්නේ කියලා කවුරු හිතනවනම් කොහොමද අද ලංකාව තුළ සාමාන්‍ය ජනතා ජීවත් වෙන්නේ ඒක නිසා මම කියුවාගේ මේ ටුවරිසම් හදන්න ඕනේ ඔක්කොම හදන්න ඕනේ තමයි හැබැයි ලංකාව විශාල වශයෙන්ම ලොකු ආයෝජනයක් ලංකාවේ බිලියන 52ක් ණය ගෙවන්න තියෙනවා නම් මේ බිලියන 52 ණය ගෙවන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ඕනේ මේ අද වෙනතුරු මේ ලංකාවේ කැඩලා තියෙන උද්දමනේ වැඩිලා ඉන්ෆ්ලේෂන් වැඩිලා තියෙන ඩොලර එක 360ට 70ට තියෙනවා 360ට 70ට තියෙනවා නම් අනිවාර්යයෙන්ම දිගින් දිගටම
ප්ලීස් ෆයින්ඩ් අප්
තා මේ දිගින් දිගටම මේ බඩු මිල අඩු කරන්න බෑ ඒක නිසා විශාල වශයෙන් ආයෝජනයක් ගේන්න ඕනේ ඒ ආයෝජන ගේන්න ක්‍රමවේදයක් හදන්න පුළුවන් ඊයේ වෙනකොට කැනඩාවෙන් ඉඳන් 15 දිනක් දෙමළ ආයෝජක ඇවිල්ලා තියෙන හැබැයි ඒක මොනවද කියන්නේ අපි හෙට ආයෝජනය කරලා යයි හදිස්සියරි මේ ආණ්ඩුව වෙනස් වෙයි අපි ඔක්කොම ත්‍රස්තවාදීන් මේක ඔක්කොම බෑන් කරන්න කියලා මොකද ඒ ආයෝජනයට වෙන්නේ ඒක නිසා මේ දීර්ඝ කාලීන විසඳිලා නැති මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න සියලු ආණ්ඩු පක්ෂ විපක්ෂ ජනතා මන්ත්‍රීවරු එකතු වෙන්න ඇත්ත අදවත් සිංහල ජනතාවට කියන්නේ මේ රට විනාශ කරේ අපි තමයි කියන්නේ මේ සත්‍ය අද වෙනද සිංහල ජනතාවට කියන එක ඉස්සර බොහොම ස්තුතියි
Honorable Jeevan Tondaman you have 12 minutes
කවුරුද උරුපිනර අවர்களே இன்னைக்கு ஒரு சுவாரஸ்யமான விஷயத்தை நான் இந்த பாராளுமன்றத்தில் பார்த்திருக்கேன் நான் கேள்விப்பட்ட இன்னைக்கு வந்து ஒதுக்கப்பட்ட சமூகம் அது சம்பந்தமான பிரேரணை அது சம்பந்தமான விவாதம் கொண்டு வந்ததுக்கு ரொம்ப நன்றி ஆனால் எனக்கு ஒரே ஒரு கேள்வி இருக்கு காலையிலேருந்து பேசின அனைத்து உறுப்பினர்களும் ஏன் மலையக மக்களை மட்டும் குறிப்பாத்து பேசுறீங்க ஏன்னா நான் பாராளுமன்றத்துக்கு வந்த முதல் நாள் அன்றைக்கி நான் சொன்னேன் நாங்கள் யாருக்கும் இழிவு கிடையாது எல்லாரும் சமம் தான் நாங்கள் நினைக்கிறோமே தவிர நாங்களும் இலங்கையர்கள் தான் அதை விட்டுட்டு நம்ம என்ன நினைக்கிறோம் இல்லை கால் இங்கே ஒதுக்கப்பட்ட சமூகம்னா மலையக மக்கள்னு மட்டும்தான் நினைக்கிறோம் ஏன் நாட்டில் வேற யாருமே இல்லையா நானும் பார்த்துட்டு இருக்கேன் அப்பல இருந்து எல்லாரும் வராங்க சொல்றாங்க மலைய மக்கள் கஷ்டத்தில் இருக்காங்க மலையக மக்கள் பாவம் ஒதுக்கி வச்சிருக்காங்க இது முட்டாள்தனமான விஷயம் தானே இன்னைக்கு மலையக மக்களை பொறுத்த வரைக்கும் 135000 பேர் வந்து தோட்டத்தொழில ஈடுபடுறாங்க வேலையில அவங்களை தவிர எல்லாருமே வேற வெளியே வேலை வேலை தான் இருக்காங்க நிறைய பேர் வந்து சட்டத்துறையில இருக்காங்க நிறைய பேர் வைத்தியர்களா இருக்காங்க இதை நான் எத்தனை தடவை சொல்றது ஆனாலும் நாங்கள் ஒதுக்கப்பட்ட சமூகம் இதை நம்மளே தன்னைத்தானே சொல்லிக்கும் இதா இருக்கிறதுல பெரிய கொடுமை அது மட்டும் இல்லாம எல்லாரும் ஒரு விஷயம் நல்லா கவனிச்சாகணும் இன்னைக்கு வந்து மலையக மக்கள் ஒரு உதாரணம் எடுத்துக்கிட்டீங்கன்னா நான் இந்த உயர் சபையில நான் இன்னைக்கு ஆணித்தனமா சொல்றேன் இன்னைக்கு இந்த நாட்டில் இலவச கல்வி வந்திருக்கேன்னா அது மலையக மக்களோட வேர்வையும் ரத்தத்தினாலதான் தவிர வேற எதனாலையும் இல்லை அது யாராச்சும் ஒருத்தர் நிராகரிக்க சொல்லுங்க பாப்போம் இங்க அதை விட்டுட்டு வெக்கமே இல்லாம சொல்றாங்க ஒதுக்கப்பட்ட சமூகம் மலையக மக்கள் நாங்கள் எவ்வளவு தடவை தான் அடி வாங்கி கஷ்டப்படுறது 30 வருஷம் போர் நடந்துச்சு போர்ல ஈடுபடாம நாட்டை கட்டி எழுப்ப பார்த்தோம் மக்களுக்கு வந்து அவங்களுக்கு அவங்களோட இலவச கல்வி இலவச சுகாதாரம் அனைத்தையும் தர பார்த்தோம் அது தப்பா அதே நேரத்தில் எங்களோட சொந்த குடும்பத்தில இருந்து ஒரு குடும்பத்தில் 5 பேர்னா 2 பேர் இந்தியாவில் இருப்பாங்க 3 பேர் இங்கே இருப்பாங்கன்னு ஒரு சட்டத்தை கொண்டு வந்தாங்க அதோட கொடுமை எது எல்லாருக்கும் ஒப்பாரி கோச்ச பத்தி நல்லாவே தெரியும் தெரியாதவங்க கேட்டு தெரிஞ்சுக்கங்க அதே வகையில் இதுல வந்து முக்கியமான காரணம் நம்மளோட பிரிவினலம் இப்ப நான் இன்னொரு உதாரணம் தரேன் நிறைய பேர் நினைக்கிறாங்க மலையக மக்கள்னா நூரேலியால மட்டும்தான் வாழ்றாங்க, மலையக மக்கள் நூரேலிய மாவட்டத்தில் மட்டும்தான் கஷ்டப்படுறாங்கன்னு. நான் ஒரு விஷயம் தெளிவா சொல்ல விரும்புறேன், இந்த இடத்துல மலையக மக்களை பொறுத்த வரைக்கும் நாடளாவிய ரீதியிலும் வாழ்ந்துட்டு தான் இருக்காங்க. வடக்குலயும் இருக்காங்க, கிழக்குலயும் இருக்காங்க, கொழும்புல கூட இருக்காங்க. நான் பேரெல்லாம் அதை குறிப்பிட்டு சொல்ல விரும்பல. ஒரு சுவாரஸ்யமான விஷயம் நான் இன்னைக்கு சொல்றேன். இன்னைக்கு கொழும்புல இருக்க சில முக்கியமான தொழிலதிபர்களை பார்த்தீங்கன்னா அவங்க எல்லாரும் கேட்டா கொழும்பு தமிழ், கொழும்பு தமிழர்கள் அப்படிதான் சொல்லுவாங்க. ஆனா அவங்களோட பூர்வீகம் ஏதாச்சும் ஒரு தோட்டமா தான் இருக்கும். ஏன்னா அவங்களோட பாட்டன் வந்து கோட் சூட் போட்டிருப்பாரு பெரிய கண்காணின்னு சொல்லுவாங்க. இப்ப இவரு கோட் சூட் போட்டிருக்காரு சிரேஷ்ட தொழிலதிபர் சொல்லுவாங்க. இதான் நம்ம மக்களோட பிரிவன். இதுல வன்னில நீங்க பாருங்க, வன்னில வந்து எத்தனையோ லட்சம் மக்கள் இருக்காங்க, வடக்கு கிழக்கு எல்லாத்தையும் சேர்த்து பாத்துங்க. ஆனா இன்னைக்கு அந்த மக்களுக்கு எந்த விதமான உரிமையும் இல்ல. ஒரு கொடுமையான விஷயம், பரந்தன்னு ஒரு கிராமத்துக்கு போயிருந்தேன் மறைந்த தலைவர் ஆறுமுக தொண்டமான் அவர்களோட. அங்க போய் பார்த்தா மக்கள் இருக்கிற நிலைமை ஒரு ஒரு கேள்விக்குறியாதான் இருக்கு. ஏன்னா இங்க இருக்கும் போது ஒரு இன்னும் நம்மளை அடிக்குது, அங்க போனாலும் இன்னொரு இன்னும் அடிக்குது, எங்க போனாலும் அடி வாங்கிட்டு இருக்க சமுதாயம் நம்ம கிடையாது. மறைந்த தலைவர் சௌமியமூர்த்தி தொண்டமான ஐயா அவர்கள் தெளிவா சொல்லியிருக்காரு, தமிழன் என்று சொல்லதா தலைநிமிர்ந்து நில்லதா. இன்னைக்கு தலைக்குனியில சமுதாயமா மாறிட்டு இருக்கோம், தைரியமற்ற சமுதாயமா மாறிட்டு இருக்கோம். அதனாலதான் இன்னைக்கு நீங்க பாருங்க, பதுல்ல மாவட்டத்துல வடிவேல் சுரேஷ் முன்னாள் உட்கார்ந்துருக்காரு, அவருக்கும் இந்த விஷயம் நல்லாவே தெரியும். கணவரல் அந்த தோட்டத்துல வந்து கணேசமூர்த்தின்னு ஒரு நபர், வெறும் 25 வயசு, ஒரு சின்ன பையன், கல்யாணம் நிச்சயிக்கப்பட்டிருக்க அவனுக்கு. ஆனா என்ன இருக்கு, மின்சாரம் தாக்கி உயிரிழந்துட்டாங்க. இது ஏன் காரணம், தோட்ட நிர்வாகம் அவனை போய் தெரியாத வேலையை பண்ண சொல்லியிருக்காங்க. ஒரு ஒரு மீனை வந்து மரம் ஏற எதிர்பார்க்க முடியுமா? ஸ்கில்டு ஒர்க்கர் அன்ஸ்கில்டு ஒர்க்கர்னு இருக்கு. ஒரு அன்ஸ்கில்டு ஒர்க்கரை கொண்டு போய் ஒரு ஸ்கில்டு வேலையை பார்க்க சொன்னா எப்படி பாப்பா? பார்த்து இன்னைக்கு அவன் இறந்துட்டான். இறந்த பிற்பாடு நாங்க போய் பேசி கிட்டத்தட்ட 40 லட்சம், இலங்கை வரலாற்றிலேயே ஒரு தோட்ட தொழிலாளி ஒரு மரணத்துக்கு அதிகமான அளவு நிவாரணத்தை நாங்க பெற்றுக் கொடுத்தோம். அதே வகையில அதுக்கு ஒரு நாள் கழிச்சு அக்ரபத்தனை டயகம கிழக்கு பிரிவு, அங்க வந்து ராமகிருஷ்ணன் ஒரு நபர், 3 குழந்தைகளுக்கு ஒரு அப்பா. என் அப்பா ஒரு சின்ன வயசுல இழந்திருக்கேன், எனக்கு அந்த வழி நல்லாவே தெரியும். 3 குழந்தைங்களோட அப்பா, மூத்த குழந்தை 17 வயசு, 2வது குழந்தை 15, 3வது குழந்தை 12 வயசு. இவங்க எல்லாருக்கும் யார் பதில் சொல்லுவா? இதே தோட்ட நிர்வாகத்தோட கவனக்குறைவினாலதான் அந்த ராமகிருஷ்ணன் அவர்களும் இறந்திருக்காரு. இன்னைக்கு அவர் குடும்பத்தோட நிலைமையை சிந்திச்சு பாக்குறாங்களா யாராச்சும்? தோட்ட நிர்வாகத்தை கேட்டா தோட்ட நிர்வாகம் சொல்றாங்க சட்டவிரோதமா மின்சார வேலியை போட்டிருக்காங்கன்னு. அவன் தோட்டத்துல சட்டவிரோதமா மின்சார வேலி போட்டிருக்காங்கன்னா அது தெரியாத தோட்ட நிர்வாகம் எவ்வளவு ஒரு வேலைக்காகாத தோட்ட நிர்வாகம். அது கூட பொறுப்பு கூறாம இதுல நலுவை பார்த்தாங்க. பண்ண ஒரு கேடு கெட்ட காரியம் இறந்த பின் அந்த நபருக்கு வந்து சொல்லியிருக்கா, அந்த நபர் வந்து மாரடைப்புல இறந்துட்டாரு, டக்குன்னு ஹாஸ்பிட்டல் கூட்டு போய் நடத்த வேண்டிய காரியங்களை பண்ணுங்கன்னு சொல்லியிருக்காங்க. நாங்க வந்தா அன்னைக்கு ஆணித்தமா சொன்னோம், போஸ்ட்மார்ட்டம் ரிப்போர்ட் எங்களுக்கு வந்தாகணும், அதுல தெளிவா இருக்கு மின்சாரம் தாக்கி இறந்திருக்காரு. ஏன் இந்த மாதிரி ஒரு வேலை பண்றாங்க? கொரியால எல்லாருக்கும் தெரியும் ஒரு இலங்கையர் இறந்து போனாரு, அவரோட குடும்பத்துக்கு ஆழ்ந்த அனுதாபங்கள். ஆனா கொரியால அந்த இலங்கையர் இறந்து போகும்போது முழு நாடே கொண்டளிச்சு, முழு நாடே பேசினாங்க இதை பத்தி. மலையகத்துல ஒரு வாரத்துல 2 பேர் கவனக்குறைவினால இறந்து போயிருக்காங்க. ஏன் எவனாச்சும் ஒருத்தருக்கு பேச திராணி இல்ல இந்த இடத்துல? நான் இங்க இந்த வேதனையில தான் பேச, நான் ஒரு ஆவணத்தை தயார் பண்ணி அதை பத்தி பேசலாம் தான் வந்தேன். ஆனா இன்னைக்கு எல்லாரும் பேசிட்டு இருக்கிறது கேட்கறதுக்கு நான் ஒன்னும் ஒரு வேலைத்து போன ஆள் கிடையாது. மக்கள் எனக்கு 110,000 வாக்களிச்சு இங்க அனுப்பியிருக்காங்க. உண்மையதான் பேச இங்க வந்திருக்கோமே தவிர பரிதாபப்படவோ ஐயோ இது வந்து ஒரு ஒதுக்கப்பட்ட சமுதாயம் பேசுறதுக்கு யாரும் இங்க வரல. இன்னைக்கு அந்த ராமகிருஷ்ணன் அவர்கள் குடும்பத்துக்கு 45 லட்சமும் காணியும் நாங்க வாங்கி தந்திருக்கோம். இப்பதான் அந்த பேச்சுவார்த்தையை முடிச்சு வர. ஆனா என்னதான் 45 லட்சம், 1 கோடி, 10 கோடி கொடுத்தா கூட போன உயிர் திருப்பி வராது. நாளைக்கு அந்த பையன் வீட்டுல அப்பான்னு கூப்பிட்டா திரும்பி பார்க்க எவனுமே இல்லை. இதெல்லாம் நம்ம சிந்திச்சு பார்க்கணும். எங்க போயிட்டு இருக்கோன்னு ஏன் இதை பத்தி யாருமே பேச மாட்டேங்கிறீங்க? ஒதுக்கப்பட்ட சமூகத்தை பத்தி எல்லாரும் பேசுறீங்க, ஆனா ஒரு 2 உயிர் வந்து கவனக்குறைவுனால போயிருக்கு. இது வந்து ஆக்சிடென்டல் டெத்னு சொல்ல மாட்டோம், இதை நான் விபத்துன்னு சொல்ல மாட்டோம், இது கொலை. தோட்ட நிர்வாகம் 2 பேரையும் கொலை பண்ணிருக்கு. இந்த மாதிரி ஒரு கொடூரமான காலத்துல தான் நம்ம வாழ்ந்துட்டு இருக்கோம். அதே நிலைமையில இன்னைக்கு மலையக மக்களை பொறுத்த வரைக்கும் ஆமா பல்வேறு பிரச்சனைகள் போயிட்டு இருக்கு. கௌரவ சுஷில் பிரேமஜெயந்த் அவர்கள் கல்வி அமைச்சர் என்ன சொன்னாரு, பொருளாதார நெருக்கடினால மலையக மக்கள்னால மலைய மக்களாக பாடசாலைகளுக்கு போக முடியலன்னு. ஆமா, அதுக்கு முன்னால் நல்லா போயிட்டு இருந்தாங்க. இது வந்து ஒரு விஷயம் தெரியாத நபர் இப்ப இப்படி இந்த மாதிரி ஒரு விஷயத்தை பேசுறதை எங்களால ஏத்துக்கொள்ள முடியாது. நான் ஏன் சொல்றேன்னா, கௌரவ உறுப்பினர் அவர்களே, இந்த பொருளாதார நெருக்கடிக்கு முன்னாலே நிறைய பாடசாலைகள், குறிப்பா சொல்லணும்னா 728 பாடசாலைகள் மத்திய மாகாணத்துல தண்ணி வசதி இல்ல, டாய்லெட் வசதி இல்ல, சில இடத்துல கூரை கூட இல்ல, 25 பாடசாலைகள் உடைஞ்சிருக்கிற நிலைமையில இருக்கு. பசங்க எப்படி போய் படிப்பாங்க? படிச்சா கூட ஒரு நல்ல படிப்பு வருமா? இன்னைக்கு ஸ்டெம், சயின்ஸ், டெக்னாலஜி, இங்கிலீஷ், மேத்ஸ் எல்லா மாவட்டங்களையும் இருக்கு. ஏன் நுரேலியா மாவட்டத்துல இல்ல, ரத்னபுரம் மாவட்டத்துல இல்ல, மலையகத்தை மலையகத்தை உள்ளடக்கி இருக்கிற எந்த மாவட்டத்திலயும் இல்ல. இது காரணம் எதுக்கு? ஒதுக்கப்பட்ட சமூகம் சொல்ல முடியாது, ஒதுக்கி வைக்கப்பட்ட சமூகம் தான் சொல்ல முடியும். ஏன்னா நான் இதுல என்ன கருதுகிறேன்னா, நம்ம வந்து படிக்கலன்னா தோட்ட தொழில போய் ஈடுபடும். ஒருவேளை நம்ம படிச்சுதான் தோட்ட தொழில இருக்க மாட்டோம் தானே? அந்த பயம் எல்லாருக்கும் இருக்கும்னு நான் நம்புறேன். ஏன்னா வேற எந்த விதமான வேற எந்த விதமான ஒரு பதிலும் எனக்கு இதுல தெரியல.
Honorable member, you have 2 minutes.
So fast, 18 minutes are finished. That's all. But anyway, ப்ளூ ஃபீல்ட் ரம்படை தோட்டம், இது ரம்படையில் ப்ளூ ஃபீல்ட் தோட்டம், இது சம்மந்தமான கட்டாயம் பேசி ஆகணும். 3 வருஷத்துக்கு முன்னால 2019 May 1 மறைந்த தலைவர் ஆறுமுகம் தொண்டமனையா அவர்கள் ஒரு வேலை நிறுத்த போராட்டத்தை ஆரம்பிச்சாரு. காரணம் ஏன் ஆரம்பிச்சாருன்னா, அந்த தோட்டத்தை நடத்துற நிர்வாகம் வந்து தனியார் தோட்டம், அவங்க வந்து எந்த விதமான இபிஎஃப் இடிஎஃப் எந்த விதமான சலுகையும் தரல. நான் இன்னைக்கு பெருமையோட சொல்றேன், இந்த உயர் சபையில ப்ளூ ஃபீல்ட் தோட்டம் ரம்படையில நாங்க நடத்தின வேலை நிறுத்த போராட்டத்தை இன்னையோட நாங்க வெற்றிகரமா நிறைவு செய்யறோம். இபிஎஃப் இடிஎஃப் எல்லாம் கட்டியாச்சு. அது மட்டும் இல்லாம ஒவ்வொரு குடும்பத்துக்கும் கிட்டத்தட்ட 80,000 1,00,000 வரைக்கும் நிவாரண பணம் வழங்குறாங்க, அதே மாதிரி காணியும் வழங்குறாங்க. இந்த வெற்றி வந்து மறைந்த தலைவர் ஆறுமுக தொண்டமான் காலடிக்கு சமர்ப்பிக்கிறேன். அதே நேரத்தில் ஐ விஷ் டு சே ஒன் மோர் திங், ஜஸ்ட் அ ஸ்மால் பிட் இன் இங்கிலீஷ். வாட் ஐ வுட் லைக் டு சே இஸ், சின்ஸ் ஐ டோன்ட் ஹேவ் மச் டைம், ஐ வுட் ஜஸ்ட் லைக் டு சே தட் ஐ ஹட் ரீசென்ட்லி கம் அக்ராஸ் த நியூஸ் யெஸ்டர்டே தட் த வெதா கம்யூனிட்டி, த சீஃப் ஹெட், யூ நோ, புட் இன் அ ரிக்வெஸ்ட் தட் தே ஷுட் பி ரெப்ரசென்டட் இன் பார்லிமெண்ட். த சிலோன் வர்க்கர்ஸ் காங்கிரஸ் ஹோல் ஹார்ட்டட்லி சப்போர்ட்ஸ் திஸ். As that community are an endangered community, and they are the original people in this land, and they make up for less than 1% of the population, then not only should they be given a representation in parliament by a quota or by reservation, because I don't believe any political party will come forward and give them, and not only should they be given representation in parliament, but there also should be a ministry that is permanently allocated to the Vedha community for their welfare and their protection. And honorable member, I would just like to say at this point of time, just a humble request to all the parliamentarians here, please don't consider the upcountry community as a marginalized community, as someone who is not Sri Lankan, because demand equals supply. You are all of you, even the people at home, all of you ask a question, why are the upcountry community in such a bad situation? This person's getting killed in domestic help. If that is the case, change begins at home. Why do you want to hire children to work in your house? If you don't hire, I'm sure you know somebody who has hired children to work in their house. And likewise, there are so many instances where we are being put down left, right and center. People are blaming the unions, people are blaming the political representatives. We have suffered to bring these people to where they are, and people are still suffering. Issue is not with the representatives. Issue is with the companies, and issue is with exploitation. And to put an end to this, change begins at home, and I really hope everybody will come forward to build a better country. Thank you so much.
ගායන්ත කරුණාතිලක මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
පරිම උත්සාහ කරලා ඉවර කරන්න. ගරු සභාපතිතුමනි, රටේ මහ ජනතාව අතිමහත් බහුතරයක් අගහිකකම් වලින් මිරිකමින් බඩකින් එක්ක සටන් බදිමින් සිටින වේලාවක අද මේ කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම ගැන මම සතුටු වෙනවා. සභාපතිතුමනි, ඇතැම් දේශපාලන වේදිකාවල අවුරුදු 74ක දේශපාලන ක්‍රියාදාමයේ දෙසට ඇඟිල්ල දිගු කරනවා. නමුත් මේ රටේ ජනතාව කිරි පැකට් එකක් රුපියල් 304ට අරගෙන, බිත්තරයක් රුපියල් 12ට ගත්තේ, කුකුල් මස් කිලෝවක් රුපියල් 360ට අරගත්තේ, රුපියල් 137කට පෙට්‍රල් ලීටරයක් ගහගෙන, 104කට ඩීසල් ලීටරයක් ගහගෙන ජීවත් වුණේ, මීට අවුරුදු 74කට කලින් නොවන බවත් අවුරුදු 3කට කලින් වර්ෂ 2019 දී බවත් මම මතක් කර දෙන්න කැමැති. ගරු සභාපතිතුමනි, එහෙම ඉන්නකොට තමයි දියසේන කුමාරයා සිංහාසන ආරූඪ කිරීම පිළිබඳව බොරු මිත්‍යාවක්, ජාතිවාදය, ආගම්වාදය සංකලනය කරලා ඉදිරිපත් කෙරුවේ. දියසේන කුමාරයාගේ සහයට ආර්ථිකය හදන්න මොළහතේ විශ්වකර්මයාවත් කැඳවගෙන ආවේ. ඒ විශ්වකර්මයානම් මේ දවස්වල ලොස් ඇන්ජලිස්වලට පියාසර කරලා ඉන්නේ. හැබැයි ගරු සභාපතිතුමනි, මේ අයට අල්ලස් වලින්, හොරකම් වලින්, දූෂණ වලින් පිරුණු මේ මීවදේ රහ වැඩිකල් බලන්න පුළුවන් වුණෙත් නැහැ. අදූරදර්ශී බදු ප්‍රතිපත්ති නිසා භාණ්ඩාගාරයේ හිඳෙනකොට, ඩොලර් සන්තිත බිඳුවට වැටෙනකොට, අත්නෝමතික මුරණ්ඩු පෝර ප්‍රතිපත්තිය නිසා ගොවිබිම් පාළු වෙනකොට, රෝහලල බෙහෙත් ටිකක් නැති වෙනකොට, ගව් ගණනක් දිග පෝලිම් බිහි වෙනකොට, නිසි වෙලාවට එන්නත් ගේන්නේ නැතුව දහස් ගණනක් ජීවිත බිලි දෙනකොට තමයි තේරුනේ රටටම වැරදුණු බවත්, රට බංකොලොත් බවත්. ගරු සභාපතිතුමනි, ඔබතුමා හොඳටම දන්නවා වී.අයි. ලෙනින්ට අනුව පීඩනයක් ඇති තැන අරගලයක් තිබීම කියන්නේ ස්වාභාවික යථාර්ථයක් බව. රට තුළ කිසිදාක නොදකපු දැවැන්ත අරගලයක් ජනිත වුණේ ඒ යථාර්ථය අනුවයි. ඒ අරගලයෙන් ඔළුව හංග ගන්න ජනතා මතයට පටහැනිව අමුතුම ආකාරයක ආණ්ඩුවක් අටවාගෙන තිබෙන බව අපට පේන්න තිබෙනවා. හැබැයි ඒ අලුත් බෝතලේ තිබෙන්නේ පරණ වයින්ම තමයි සභාපතිතුමනි. කොහොම කිව්වත්, කොහොම පෙන්වන්න හැදුවත් මේ රට මේ විනාශයට ඇදදාපු පිරිස තමයි අදත් මේ ආණ්ඩුවේ ඉන්නේ. මිලියන ගාණක් තරුණ දරුවන්ගේ හීන බිමට සමතලා කරපු පිරිස තමයි ආණ්ඩුවේ ඉන්නේ කියන යථාර්ථයෙන් හැංගෙන්න මේ රජයට පුළුවන්කමක් ඇත්තෙම නැහැ. ගරු සභාපතිතුමනි, අපේ දරුවන්ගේ සිහින විනාශ කරපු, ගෙවල්වල ලුණු පොල් කට්ට පවා හිස් කරපු, රටම අපායක් කළ, ජනතා මුදල් හොරා කාපු, හැමෝටම සාප වේවා කියන වචනය බඩගින්න ඉන්න හැම ගෙදරකින්ම පක්ෂපාත ભેදයෙන් තොරව උදේ හවස ඇහෙන හැටි අපට හොඳට පේනවා. මේ ආණ්ඩුව අරගලය කියන වචනයට වගේම මැතිවර්ණ කියන, ඡන්ද කියන වචනයටත් මේ තරම් බය, ඒ යථාර්ථයට මුහුණ දෙන්න බැරි බව දන්න නිසායි ගරු සභාපතිතුමනි. කලින් දාපු සෙල්ලම් දැන් දාන්න බෑ. නැවත වතාවක් ආගම ජාතිය විකුණන්න පුළුවන් කමක් නැහැ. මෙච්චර කල් කළා වගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිය කියා බිල්ලුමවන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඉස්සර කළා වගේ මිත්‍යා වතුරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ දූෂිතේ ඔක්කොම ජනාධිපති තනතුර නැමැති පලිහෙන් තමයි ආරක්ෂාල වෙලා ඉන්න හදන්නේ. අරගලයේ කියන වචනේ ඇහෙනකොටම දසදහස් ගණනක් පොලිසිය කොළඹට කැඳවලා අධි ආරක්ෂිත කලාප වටේ මහා ආරක්ෂක පවුරු බැඳගෙන ජනතාවගෙන් ආරක්ෂා වෙන්න හදන්නේ ඒ නිසයි. ඒ අතරේ තමයි හිටපු ගමන් අරහෙන් මෙහෙන් නැගිටිනවා කියලා ආපහු මුට්ටිය දාලා බලන්න හදන්නේ. මේ රටේ ජනතාව තමන්ව ආර්ථික වශයෙන් දනගස්සපු පොදු ජන එක්සත් පෙරමුණ කියන දේශපාලන බලවේගය මේ වෙද්දී දනගස්සවල ඉවරයි. ඒ නිසා ගරු සභාපතිතුමනි, අද වෙනකොට ආර්ථිකය හදන්න මොන හාස්කම් පෙන්නනවා කිව්වත්, විවිධ පියවර ගන්නවා කිව්වත් අපට දකින්න තිබෙන්නේ නම් එකම දෙයයි. ඒ තමයි ආර්ථික ප්‍රශ්නවලින් කරවටක් ගිලිලා ඉන්න මිනිස්සුන්ගේ කර්මත තවදුරටත් බදුබර පැටවීම හැරෙන්න වෙනත් විකල්පයක් මේ ආණ්ඩුවට නැති බවයි අපට නම් පෙනෙන්නේ. සභාපතිතුමනි, විවිධ බදුවලින් ලයිට් බිලෙන්, වතුර බිලෙන්, අත්‍යවශ්‍ය සෑම භාණ්ඩ බිලක්ම 3-4 ගුණයකින් වැඩි කිරීමෙන් මිනිස්සුන්ගම සූරාකෑම හැරෙන්න වෙනත් අමුතු දෙයක් නම් කරපු බවක් පේන්නේ නැහැ. අද අපේ ගම්වල කුඩා තේවත හිමියන්ට පවතින මිලට පෝර ටික ගන්න බැරුව ඔවුන් අසරණ වෙලා ඉන්නවා. රටට බත සපේන ගොවි ජනතාවට මේ කන්නේටවත් පෝර ටික තාමත් ලැබිලා නැහැ. පෝර තියන්නේ මැති ඇමතිලාගේ කතාවලයි, රාජ්‍ය මාධ්‍යයේ විතරයි කියලයි ගොවි ජනතාව රට පුරාම අපිත් එක්ක කියන්නේ. අද වෙනකොට ස්වයන් රැකියාවක් කරන්න හිතාගෙන ණයගත්ත මිනිස්සු කල්බදු ක්‍රමයට පොඩි ලොරියක්, එහෙම නැත්නම් වෑන් එකක් ගත්ත මිනිස්සුන්ට ණය ගන්නකොට තිබුණු පොලියට වඩා විශාල පොලියක් ගෙවන්න සිද්ධ වෙලා
තිබෙනවා. කාලයක් තියෙනවා.
ඒ ණය ගෙවා ගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්නවා අපේ පළාත්වල මිනිස්සු. රාජ්‍ය සේවකයා ගත්තත් සභාපතිතුමනි, පුජ්‍යලිකාංශයේ සේවකයන් දිහා බැලුවත් ස්වයන් රැකියාවල නිරත වෙලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිස දිහා බැලුවත් එදිනෙදා කුලියක් කුලී වැඩක් කරගෙන හම්බ කරගෙන කන පිරිසත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් කර්මාන්තකරුවන් බීවරීන් ත්‍රිරෝධ රථ රියදුරන් කුඩා තිවතු හිමියන් විශේෂයෙන්ම වතුකරයේ අපේ වැඩ කරන ජනතාව දිහා බැලුවත් මේ සේරම ජනතාව අද ඉන්නේ විශාල ජීවත් වීමේ සටනකයි. ඒ අස්සේ ජනතාව එහෙම බරපතල සටනක සිටිද්දී ආණ්ඩුව මැතිවරණවලින් බේරීමේ සටනක නිරත වී සිට බවක් පැහැදිලිව පේන්න තිබෙනවා. විවිධ උපක්‍රම උප්පරවැට්ටි අටවමින් ඡන්ද නොපුවත්තා ඉන්න සටනේ තමයි ආණ්ඩුව නිරත වෙලා ඉන්නේ. එනිසා කරු සභාපතිතුමනි, ජනතාව ප්‍රතික්ෂේප කරපු ජරාජීර්ණ දේශපාලන බලවේග අහුමුළු වලින් යලි නැගිටින්න කලින් රටේ ජනතාව වැටිලා ඉන්න තැනින් නැගිටවන්න පියවර ගැනීම රජයේ වගකීමක් කියන එක ප්‍රකාශ කරමින්, ඉතාමත්ම අමාරුවෙන් වෙලාව හදාගත්ත මොහොතක ඔබතුමා මට මේ වචන සුවල්පය ප්‍රකාශ කරන්න ඉක්මනින් හරි අවස්ථාවක් ලබා දීම ගැන ස්තුති කරමින්, ජනතාව මේ අගහදයෙන් ගොඩ ගන්න විදිය බලන්න, තමන් අලුමතින් නැගිටින විදියට වඩා අන්ත අසරණ වෙලා ඉන්න ජනතාව නැගිට ඕන විදිය බලන්න කියලා දැන්වත් ආණ්ඩුවෙන් ඉල්ලා හිටමින් මගේ වචන සුවල්පය අවසන් කර.
බොහොම ස්තුතියි. ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා, ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
විනාඩි 4යි?
4යි.
හරි. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින රට තුල පවතින ගැටලු පිළිබඳව කල්පන අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ රටේ ජනතාව ආහාර මිල ඉහළ යාමෙන්, ඒ වගේම තෙල් විදුලිය ගෑස් වැඩිවීමෙන්, ඒ වගේම මේ රජය විසින් යෝජනා කරලා තියෙන අධික බදුබර තුලින්, ඒ වගේම පහුගිය දවස්වල අපිට නිරන්තරයෙන්ම ඇසෙන දූෂණ හා වංචා චෝදනාවලින්, ඒ වගේම නාස්තිය, ඒ වගේම ඇමති මණ්ඩල නඩත්තු වැනි විශාල ප්‍රශ්න රාශියක එතුමන්ලා ඉන්නවා. ඉතින් මම දකිනවා මේ අවස්ථාවේදී මේ රජය IMF වැඩසටහන් තුලින් මේ පිළිබඳව යම් සහනයක් බලාපොරොත්තු වුණත් ඒක මේ අවුරුද්දේ ක්‍රියාත්මක නොවන තත්ත්වයට තමයි අද පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ජපානය මූලික කරගෙන ආධාර සමුළුවක් තියන්නට කටයුතු යෝජනා කරත් ජපානය මේ වෙනකන් සුබවාදී පිළිතුරක් දීලා නැහැ. ඉතින් අපිට අහන්න කැමති ජනාධිපතිතුමා 2022 අතුරු අයවැයක් එතුමා ඉදිරිපත් කර ඒකේ 33 පරිච්ඡේදයේදී විශේෂයෙන්ම දූෂණය වැළැක්වීම පිළිබඳව එතුමා සඳහන් කළා තියෙනවා. නමුත් අද වෙනකන් සාධනීය පියවරක් මේ දූෂණය වැළැක්වීම පිළිබඳව මේ පාර්ලිමේන්තුව තුලත් රජයත් ක්‍රියාත්මක කළා නැහැ. ඒ වගේම 3:02 වගන්තියේ රජය කරන්න ඕනේ ප්‍රතිපත්ති හදන එක මිසක් ව්‍යාපාර කරන්න නෙමෙයි කියලා එතුමා සඳහන් කරත් මේ වෙනකොට රජයේ ව්‍යාපාර 500කට අධික සංඛ්‍යාවක් මේ රටේ තියෙනවා. ඒ වගේම රජයේ සතු ඒ ව්‍යාපාර වලින් බොහොමයක්ම පාඩු ලබන විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ අවුරුද්දේ මාස 6 රුපියල් බිලියන 799ක් පාඩු ලැබුවා. තෙල් සංස්ථාව රුපියල් බිලියන 1057ක් පාඩු ලැබුවා. විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 261ක් පාඩු ලැබුවා. ඒ වගේ ආයතන කොහොමද ප්‍රතිව්‍යුහගත කරන්න කියලා විශේෂයෙන්ම ඉදිරිපත් කරන්නට රජයට අවස්ථාවක් තිබුණා. නමුත් අද වෙනකන් හරි ක්‍රියාමාර්ගයක් මේවල දූෂණය නාස්තිය අඩු කර ගැනීමට ඉදිරිපත් කළ නැහැ. ඒ වෙනුවට කළ තියෙන්නේ මේ රටේ ජනතාවට අලුතින් බදු පිට බදු ගහලා ජනතාව නැත්තටම නැති කරන්නට අද යෝජනා කළ තියෙනවා. මේ බදු ආදායම රුපියල් බිලියන 2056 සිට රුපියල් බිලියන 3500 දක්වා 70%කින් වැඩි කරන්නට දැන් රජය යෝජනා කරනවා. අපේ රටේ ඩොලර් ගේන අපනයන කර්මාන්තය, ඒ වගේම සංචාරක කර්මාන්තය වැනි ඒ කර්මාන්තවලටත්, ඒ වගේම මේ රටේ වෙන රටවල් වලට යන්නේ නැතුව මේ රටේ ජීවත් වෙන වෘත්තීයවේදීන්ටත් බදු ගහලා ඒ කර්මාන්ත සහ ඒ පුද්ගලයන් මේ රටෙන් පළවා හරින්නද යන්නේ කියලා අපි රජයෙන් මේ අවස්ථාවේදී ප්‍රශ්න කරලා තියෙනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුව පිළිබඳවත් ජනාධිපතිතුමා මං හිතන්නේ කථානායකතුමාට ලියුමක් එවලා මේ පාර්ලිමේන්තුව හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මේ ප්‍රශ්න විසඳන්නට හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා චෝදනා කරලා තියෙනවා කියලා අපි දැක්ක මාධ්‍ය මගින්. එතකොට අපිට අහන්න සිද්ධ වෙනවා ඒ අයවැය මගින් 14.14.3 ඒ පරිච්ඡේදයේ කියලා තිබුණා පාර්ලිමේන්තු කමිටි සිස්ටම් එකක් හදනවායි කියලා කමිටි. එතකොට ඒකේ යම් යම් කමිටි තාම ඒ කමිටි ටික අද හදලා නැහැ. විශේෂයෙන්ම ක්‍රම සහ විධි පිළිබඳව පාර්ලිමේන්තු කමිටිය ඇතුළු අනිකුත් කමිටි මේ ක්‍රියාත්මක නොකිරීම තුලින් විපක්ෂයේ සහය ඉල්ලලා එදා රජය ඒ ඉල්ලීම කරා. නමුත් ඒවා හරියට ලබා ගන්නට හරි ක්‍රමවේදයක් මේ පාර්ලිමේන්තුව තුල මේ රජයට ස්ථාපිත කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම එදා ජනාධිපතිතුමා පොරොන්දු පරිදි ධීවරයට භූමි තෙල් සහනාධාරය ලබා දීම අද වෙනකොටත් පරක්කු වෙලා තියෙනවා. වතුකම්කරුවන්ට දෙන සහනය ලබා දීම අද වෙනකොටත් පරක්කු වෙලා තියෙනවා. මේ රටේ පවුල් 139කට දෙන සහනාධාරය ඒ පොරොන්දුණු සහනාධාරය ලබා දීම එක පරක්කු වෙලා තියෙනවා. ඒ හින්දා මේ ගැටලු විසඳන්නේ බදු පිට බදු ගහලා නෙමෙයි, මේ රටේ සාධාරණ ලෙස බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා මේ රටේ මේ ආර්ථික ප්‍රශ්නෙන් මිරිකලා ඉන්න ඒ ජනතාවට සහන දෙන්න කියලා ඉල්ලමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණියා. ඔබතුමියට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මුලාසරණ රූඩ ගරු මන්ත්‍රී තුමනි, අපි දන්නවා මේ කාලවකමානුවේ රටේ වර්තමානයේ අපේ රටේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් තිබෙන කාලවකවානුවක් තියෙනවා. එනිසා අපි පක්ෂයක් හෝ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂය විදිහට හෝ විපක්ෂයේ විදිහට එකිනෙකාට චෝදනා කරගනිමින් ආණ්ඩුවේ වැරදි පෙන්වීමට වඩා ආණ්ඩුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට හෙන ගහනවා කියනවට වඩා මේක ජාතික වගකීමක් ගත යුතු අවස්ථාවක්. එනිසා විපක්ෂය ආණ්ඩුව මේ සියලු පක්ෂ එකතු වෙලා මේ රටේ ජනතාවගේ මේ ආර්ථික ප්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා නම් ඔබ සියලු දෙනා එකතු වෙනවා නම් මං හිතන්නේ මේක තමයි ලබන පළමු සහ එකම ජාතික අවශ්‍යතාවය වෙන්නේ. එනිසා අපි දන්නවා අද රටේ ජනතාවට මේ රටේ ජනගහණයෙන් 126ක් අද වෙනකොට දාලිතාවෙන් පෙළෙනවා. මිලියන 5කට 7කට ආසන්න ප්‍රමාණයකට මානුෂීය ආධාර අවශ්‍ය කාලවකවානුවක් කියලා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අද පවසලා තියෙනවා. ඉතින් මේ අපේ මෙරට ජනතාවගේ ආහාරය එදිනෙදා අවශ්‍ය කරන ආහාර ටික ගන්න කොතරම් දුෂ්කරයිද කියන එක අපි සියලු දෙනා ගම නියෝජනය කරන මන්ත්‍රීවරු විදියට අපි හොඳාකාරම දන්නවසා හඳුනාගෙන තියෙනවා ජනතාවගේ අවශ්‍යතාවය දුෂ්කරතාවය මොකද්ද කියන එක. නිසා රජයක් විදියට මේ ආර්ථිකයේ අමාරු කාලවකවානුවකට ජනතාවට සහන දෙන්න උපරිමයෙන් ඒ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල වලට සියලු දෙනා එකතු වෙලා ඒ සහය දීම තුලින් තමයි ජනතාව මේ තුලින් මුදව ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි අද හැමතැනම අහනවා දරුවන්ට හරි නිසි පෝෂණයක් නැහැ, කුලියක් කරලා ජීවත් වෙන පවුලකට පවුල වේලක් කර වේලක් කන්නේ කියලා. අපි හැමෝම මේ කාලවකවානුවේ අපි ගම් වලට යනකොටත් අහනවා දකිනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් අර කිව්වා වගේ වතු ආශ්‍රිත ජනතාව වගේම ගම්වල ජීවත් වෙන ජනතාවත් මේ වෙනකොට දැඩි දුෂ්කරතාවයන් වලට සහ ආර්ථික වශයෙන් අමාරුතාවයන් වලට පත් වෙලා තියෙනවා. රජයේ මුදල් ඉතිරි කිරීම තුළ පහුගිය 2019-2020 වගේම 21ට ඒ අවුරුදු වලට සාපේක්ෂව මුදල් වෙන් කිරීම, අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවල් වලට මුදල් වෙන් කිරීම අද අඩු වෙලා තියෙනවා 20-22 වෙනකොට. ඉතින් මේක ආර්ථික අපහසුතාවයත් එක්ක පැන නැගිච්ච ගැටලුවක්. ඉතින් ගැටලුව තුළ ඒ ශේෂ්ඨ අධ්‍යාපනයේ සෞඛ්‍ය අද මේ වෙනකොට දැඩි දුෂ්කරතාවයන් වලට මුහුණ පානවා කියන්නේ ගමේ ජනතාව ඒ දුෂ්කරතාවයන්ගෙන් දැඩි පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා, උස්පහත් ભેදයක් නැතුව තියන අය නොතියන තියන අය නැති අය කියලා බලන්නේ නැතුව මේ හැමෝම වෙනුවෙන් අපි මේ වරප්‍රසාද වරදාන පැත්තකට දාලා අපි ජනතාවගේ පැත්තෙන් හිතලා ජනතාව වෙනුවෙන් සහන දෙන්න පුළුවන් ක්‍රමවේද තමයි අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන් රජයක් විදියට දිනුදු පවුල් වෙනුවෙන් පෝෂණ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරන වැඩසටහන් තවදුරටත් වැඩි වශයෙන් ලබලා දීලා අපි දන්න මේ දවස්වල සමෘද්ධි දීමනාව ලබා දෙන වැඩසටහන තව තවත් ශක්තිමත් කරමින් තව අඩු ආදායම් ලාභී පවුල් සංඛ්‍යාවකට සමෘද්ධි දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා ඉන්නවා. ඒ අර සමෘද්ධි දීම තුළ සහනාධාර ක්‍රමයෙන් අපි හැමදාම කියන මුදවන්න ඕනේ කියලා. හැබැයි මේ කාලවකවානුවේ ආර්ථිකයේ අමාරු මොහොතක අපි මේ පවුල් ගොඩනගන්නේ, පවුල් වල සෞඛ්‍ය තත්ත්වය ගොඩනගන්න මේ වැඩසටහන තවදුරටත් දියත් කර යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද මං නියෝජනය කරන කෑගල් දිස්ත්‍රික්කයේ ගත්තොත් කෘෂි කාර්මික දිස්ත්‍රික්කයක් විදියට රබර් සහ තේ වලින් තමයි වැඩි ජනගහනයක් මේ වෙනකොට ආර්ථිකය ගොඩනගාගෙන තියෙන. මේ වෙනකොට අපි දන්නවා රබර් නිෂ්පාදනයේ තුලින් හොඳ ආදායමක් පහුගිය කාලේ ලබා ගන්න පුළුවන් වුණා. හැබැයි මේ වෙනකොට රබර් අපේ ආනයන කිරීම තුල අපේ රබර් වල මිල පහත වැටීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා මේක නැවත ඉදිරියට සිදු නොවිය යුතු කාරණාවක්. මොකද කෘෂිකාර්මික ජීවත් වෙන ජනතාව විදියට රජයට හෝ දේශපාලන අධිකාරියට කිසිදු බලපෑමක් නොකර තේ වගාකරුවන්, රබර් වගාකරුවන් තමන්ගේ ආර්ථිකයේ ශක්තිමත් පවුල හොඳ පෝෂදායී විදියට ආහාර ලබා ගනිමින් සමාජයට බරක් නොවිච්ච පිරිසක් තමයි ඒ ශේෂ්ත්‍රේ නියෝජනය කරන පිරිස විදියට ආදායම හොයාගත්තේ. අද රබර් කර්මාන්තයේ බිඳ වැටීමත් එක්ක, මිල පහත වැටීමත් එක්ක තව තවත් ආර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි තේ කර්මාන්තයේ තුලින් ගොඩනැගිච්ච පවුල්වලට තේවල පොහොරවල මිල වැඩිවීමක් තුල ඒ ජනතාව ඉතා අසරණ වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් අවධානය රජයක් විදිහට යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒකයි මම කිව්වේ අපිට මේක ජාතික වගකීමක්, අපි පාරට බැහැලා උද්ඝෝෂණ කරා කියලා අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. අපිට අද සතුටු වෙන්න පුළුවන් අද විදේශීය අපේ දේශීය දේ වගේම විදේශීය දේ තුලින් අපිට ගොඩනගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. අපිට විදේශීය සංචාරකයෝ අද අපේ රටට විශාල ප්‍රමාණයක් එමින් තියෙනවා. ඉතින් අපේ රට නැවතත් අර්බුදයකට ගෙනියන්නේ නැතුව මේ උද්ඝෝෂණ තුලින් රට නිදහස් සහ විදේශිකයන්ට හොඳ මේ රටට ඇවිල්ලා රට උතර බලන්න කියන්න පුළුවන්, විනෝදෙන්න පුළුවන් හොඳ රටක් කියලා අපි විදේශයන්ට පෙන්වන්න ඕනේ. ඒ නිසා තමන්ගේ දේශපාලන අරමුණු වලට යන්නේ නැතුව රට ගැන හිතනවා නම් මේක තමයි අවස්ථාව. ඒ නිසා තමන්ගේ දේශපාලන අරමුණු වලට පෙර රට කියන තැන ඉඳලා මේ සියලු උද්ඝෝෂණ නවත්තලා අපේ විදේශිකයව තව තවත් මේ රට ගෙන්න ගැනීම තුලින් අපිට විදේශ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ කාලවකවානුවේ අපිට පුළුවන් වෙනවා දේශීය කර්මාන්ත ටික තව තවත් වැඩි දියුණු කරන්න, අපිට ඒ සහාය දෙන්න, සහයෝගය දෙන්න කෘෂි කර්මාන්තයේ හරහා. මොකද අපි දැක්ක පහුගිය කාලේ කුරුඳු, ගම්බිරිස් කහ වගාව තුලින් විදේශ විනිමය ලබා ගන්න පුළුවන් තැනට ඒ අමාත්‍යාංශයේ හරහා කටයුතු කරා. ඒ වගේම තේවලට නැවතත් අපිට පොහොර සහනාධාරය ලබලා දීලා තවත් තේ තුලින් අපිට දේශ ආධාර ලබා ගන්න වගේම අපේ අනිකුත් දේශීය දේ තුලින් විදේශ ආධාර ඉනිමේ ලබා ගන්න පුළුවන් ක්‍රමවේද අපි ගොඩනැගිය යුතුයි. මොකද අපිට කවදාවත් විශ්වාස කරන්න බෑ තවත් රටක් දියුණුව වෙනුවෙන්, තවත් රටක දියුණුව වෙනුවෙන් අපිට උදව් උපකාර කරයි කියලා. ඒගොල්ලන්ගේ ඒ මොන රටක් උදව් උපකාර කරත් තමන්ට ඒ අවශ්‍යතා ඒ රට පාලනය කරගන්න තමයි ඒගොල්ලෝ ආධාර ලබා දෙන්නේ. ඒ නිසා දේශීය කර්මාන්ත තුලින් ගොඩනැගීම තුලින් තමයි අපේ රටේ ආර්ථිකයේ, රටේ ජනතාවගේ ආර්ථිකයට ශක්තියක් දෙන්න පුළුවන් ක්‍රමවේද අපිට හදන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රජය තුල මේ රජයට විශාල වගකීමක් තියෙන, යුතුකමක් තියෙනවා. මේ කඩාවැටෙන ආර්ථිකය අද විපක්ෂයේ බලපෑම් කරාට, චෝදනා කරාට අපිට මෙතනින් නැගිටින්න පුළුවන් හොඳ සම්පත් ප්‍රමාණයක් තියෙන සුන්දර රටක් තියෙනවා. හොඳ අපිට ආර්ථිකය ගොඩනගන්න පුළුවන් පාලකයෙක් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහට ඒ සහායේ ශක්තිය ලබලා දුන්නේ. මොන පක්ෂයේ නියෝජනය කරත් මේ වෙලාවේ සියලුම පාර්ලිමේන්තු නියෝජනය කරන 225 මිල්ලා සිටින තියෙන්නේ. අපි පක්ෂ ප්‍රදේශපාලනයෙන් එහා ගිහිල්ලා මේ අමාරු තැනක අද ගත්තොත් ආර්ථිකය කොතරම් අමාරුද කියනවනම් වැස්සත් එක්ක තවත් මිනිස්සු අසරණ වෙලා තියෙනවා. නායයන් සිද්ධින් එක ගෙවල් කඩාවැටලා, ඉතින් මේකත් මම කතා කරන්න හිටිය වෙලාව අපහසුයි. මොකද පහුගිය කාලේ නායයන් සිද්ධිවලදී නිවාස ඉදි කරන්න ජනතාවට මුදල් ප්‍රමාණයක් ලබලා දුන්නා. ඒ සියල්ල අද නවත්තලා තියෙනවා. ඒක තුලින් තවත් අර අහිංසක දුප්පත් ජනතාව, අසරණ ජනතාව අසරණ වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් වලටත් වැඩි අවධානය යොමු කරන්න ඕනේ. ආර්ථිකයේ ගොඩනැගීම තුලින් අපිට මීට වඩා ඉදිරියට හෙට දවස ගැන සුභවාදීව ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීම තමයි නිරන්තරයෙන්ම සියලු දෙනාගේම ඉල්ලා සිටින ඉතින් වගේම අවස්ථාව දීගෙන
ස්තුතිවන්තයි. ස්තුතියි. Honorable Suresh Wadivel, you have 4 minutes.
நன்றி சபை தலைமை தாங்க நடத்துக்கொண்டிருக்கிற உறுப்பினர் அவர்களே, இன்று என்னுடைய தொப்புள்கொடி உறவுகள் சார்பாக பேசப்படும் போது வவுனியா பஸ் விபத்தில் உயிரிழந்த யாழ்ப்பாண மாவட்டத்தினுடைய யாழ் பல்கலைக்கழக சித்த மருத்துவ மாணவி நாலுபட்டிய கதிரேஷன் கல்லூரியுடைய பழைய மாணவி சயகிரி என்கின்ற மாணவி அகால மரணமானதை விட்டு இந்த உயிரை சபையிலே அவருக்கு அவருடைய குடும்பத்தாருக்கு என் மலையக மக்களுடைய பிரதி என்ற வகையிலே என்னுடைய ஆழ்ந்த அனுதாபத்தை தெரிவித்துக் கொள்கின்றேன். அடுத்ததாக எங்களுடைய வேண்டுகோளுக்கு இணங்க 40 லட்சம் ரூபாய் எங்களுடைய கணேசமூர்த்தி அவர்கள் கணவரில் கணேசமூர்த்திக்கு தொழிலமைச்சு சம்பந்தப்பட்டு வழங்கி வைத்து அந்த மக்களுடைய பிரதி என்ற வகையில் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அடுத்தபடியாக இன்று ராமகிருஷ்ணன் டயகம கிழக்கு 3 பிரிவிலே 3 பிள்ளைகளுடைய தகப்பனார் ராமகிருஷ்ணன் அவர்கள் மின்சார வெளியிலே இருந்திருக்கின்றார். அவருக்கு அதே கணவர்களை கணேசமூர்த்திக்கு வழங்கிய அந்த நஷ்டீடு அதனுடைய அடிப்படையிலே ராமகிருஷ்ணன் அவருக்கு வழங்கப்பட வேண்டும் என்பதை இந்த சபையிலே நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். விசேடமாக அவர் உறுப்பினர் அவர்களே மலைய மக்கள் சார்பாக பேசும்போது விசேடமாக பெருந்தோட்டங்களே நிலவுகின்ற தொழில் பிணக்குகள் இன்று போலீஸ் நிலையத்தை தீர்த்து வைக்கக்கூடிய ஒரு கேவல நிலைமை ஏற்பட்டிருக்கின்றது. இன்று தொழிலமைச்சு, தொழிலாணையாளர், உதவி தொழிலாளர், தொழிற்சங்கங்கள்லாம் இருக்கின்ற போதிலும் கூட பெருந்தோட்ட மலைய மக்களுடைய தொழில் பிணக்குகளை போலீஸ் நிலையங்களில் தீர்த்து வைக்கக்கூடிய கேவல நிலைமை ஒன்று ஆலியல பிரதேசத்திலே ரொசட் தோட்டத்திலே கனகரட்டம் என்கின்ற தொழிலாளி தோட்ட உதவி அதிகாரியால் போலீஸ் நிலையத்தில் வைத்து தாக்கப்பட்டு போலீஸ் பொறுப்பு அதிகாரியும் அங்கு பொழு கம்புகள் மூலமாக அவரை தாக்கி மதுரை வைத்தியசாலையிலே 8 வாட்டிலே அனுமதிக்கக்கூடிய ஒரு துப்பாக்கி நிலைமை ஏற்பட்டிருக்கின்றது. இது அராஜகம். பெருந்தோட்ட கம்பௌண்ட் அராஜகம், மலையக போலீஸ் நிலையங்களில் அராஜகம். மலையக போலீஸ் நிலையங்களுக்கு யார் அதிகாரம் கொடுத்தது? தொழிற்சங்க பிரச்சனை தீர்த்து வைப்பதற்கு. போலீஸ் நிலையம் என்றால் களவு செய்பவர்கள், கொலை செய்பவர்களை கைது செய்ய வேண்டும். அங்கு கொலை செய்பவர்கள், அதேபோன்று களவு செய்பவர்கள் கசிப்பு உற்பத்தியாளர் இருக்கின்றார்கள், அவர்களை கைது செய்யாது. அப்பாவி தோட்ட தொழிலாளியை தாக்கும் அளவிற்கு மலையக போலீஸ் நிலையம் என்ன காரணம்? யார் அந்த போலீஸ்க்கு அதிகாரம் கொடுத்தது? இன்னைக்கு மலையக தோட்ட தொழிலாளர்களை போலீஸ் நிலையங்களை தாக்குவதற்கு எவருக்கும் அதிகாரம் கிடையாது. சட்டத்தை கையில் அவர்கள் எடுத்துக்கொள்வார்கள். ஆனால் எதற்காக பாராளுமன்றம்? எதற்காக நாங்கள் இருக்கின்றோம்? உடனடியாக ஆலியர போலீஸ் நிலையம் அதிக பொறுப்பு எதிராக சட்ட நடவடிக்கை எடுக்க வேண்டும். பாராளுமன்றம் பொறுப்பு கூற வேண்டும். சம்பந்தப்பட்ட அமைச்சர்களுக்கு தெரிவிக்க வேண்டும். இன்றைக்கு நமது பெருந்தோட்ட மக்களை மிருகங்கள் போல் அவர்கள் உபயோகிக்கின்றார்கள். ஆகவே போலீஸ் நிலையத்துக்கும் அந்த பெருந்தோட்ட கம்பெனிக்கும் இடையே இருக்கின்ற அந்த உறவு, அந்த 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 கொடுப்பனவு நிறுத்தப்பட வேண்டும். ஆகவே கௌரவ உறுப்பினர் அவர்களே, அது மட்டுமல்ல, இன்று மலையக மக்களுடைய நிலைமை சம்பந்தமாக பேசுகின்றார்கள். ஏன் இந்த நாடு 200 வருடத்துக்கு மேலாக வாழ்கின்ற இந்த மலையக மக்களை ஒரு தேசிய இனமாக கொள்ளக்கூடாது? ஒரு தேசிய இனமாக கொள்ள வேண்டும். ஒரு தேசிய இன மலையக மக்கள் ஒரு தேசிய இனமாக பிரகடனப்படுத்த வேண்டும். தமிழ் மொழி பிரகடனப்படுத்தப்பட வேண்டும். மலையக போலீஸ் நிலையங்களில் தமிழ் பேசக்கூடிய போலீஸ் பொறுப்பு அதிகாரியை அங்கு நியமியுங்கள். அதை செய்ய வேண்டும். இன்றைக்கு தமிழ் மொழி கேள்விக்குறியாக இருக்கின்றது மலையகத்திலே. ஒரு காலத்திலே கூறினார்கள், மலையகத்திலே தமிழ் மொழியின் மூலமாக இருக்கின்ற கல்வி பெறுபவர்கள் காரணத்தினால்தான் கல்வி மலையத்தை பின்னடைந்திருக்கின்றது. இன்று கௌரவமாக, சந்தோஷமாக, மகிழ்ச்சியாக கூறுகின்ற உறுப்பினர்களே, மலையகத்துடைய தமிழ் பிரிவுடைய கல்வி பெறுபவர்கள் தான் இன்று மலையகத்தை தலைநிமிர்ந்து வைக்க வைத்திருக்கின்றது. ஆகவே மலையக தமிழ் கல்வி இன்றைக்கு உயர்ந்திருக்கின்றது. குறைபாடுகள் இருக்கின்றன. அங்கு பற்றாக்குறை இருக்கின்றது, ஆலனி பற்றாக்குறை இருக்கின்றது. ஆனால் மலையத்தில் இருக்கின்ற அதிபர் ஆசிரியர்கள் முழுமையாக அந்த பெற்றோரோடு இணைந்து சேவையாற்றுவதன் பலனாக மாணவர்கள் சிறந்த பெருமையை பெற்று பல்கலைக்கழகம் செல்லக்கூடிய நிலைமை இன்று ஏற்பட்டிருக்கின்றது. அது மட்டுமல்ல, மனித உரிமை ஆணைக்குழுக்கு இது சம்பந்தமாக போலீஸ் நிலையங்களில் இந்த மக்கள் தாக்கப்படுவதை சரியான முறையில் நடவடிக்கை எடுக்காவிட்டால் நாங்களும் ஜெனிவா போவோம், மலைய மக்களும் ஜெனிவாக்கு போவோம். மலைய மக்களும் எங்களுடைய மனித உரிமை ஆணைக்குழுக்கு செல்வோம். மாகாண சபைக்கு இயங்குகின்ற தமிழ் பாடசாலைகளில் பாரிய பிரச்சனை இன்று மாகாண சபை இல்லாத காரணத்தால், தமிழ் ஒளிப்பிரகடனம் இல்லாத அந்த பிரச்சனை வந்திருக்கிறது. பெருந்தோட்ட கம்பெனிகள் அடாவடித்தனத்தை செய்து கொண்டிருக்கிறார்கள். வெயிலையும் மழையிலும் எங்கள் மக்கள் பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். அவர்களுக்கு நிவாரணம் வழங்கும் போது சமூர்த்தி யாருக்கு வழங்குகின்றார்கள்? சமூர்த்தி கொடுக்கிறது வசதிப்படுத்தவர்களுக்கு. ஏன் சமூர்த்தி கொடுப்பது இந்த பெருந்தோட்ட மக்களுக்கு வழங்கக்கூடாது? பெருந்தோட்ட மக்களை புறக்கணித்து விட்டு பெருந்தோட்ட மலைய மக்களுக்கு சமூர்த்தி வழங்காது, வசதி வாய்ப்புள்ளவருக்கு மட்டும் சமூர்த்தி வழங்குகின்றார்கள். ஏன் அவர்களை இந்த மின்சார பட்டியலை பாருங்கள், மின்சாரத்தாக குறைவான அழகு பயன்படுத்துபவர்கள் மலைய மக்கள். அந்த பட்டியல் முறையிலே அரசியல் கப்பால் சென்று உண்மையாக பாதிக்கப்பட்டவர்களை தேர்ந்தெடுக்கக்கூடிய வரைமுறையை இந்த அரசாங்கம் அமைச்சு மேற்கொள்ள வேண்டும் என்பதை நான் கேட்டுக்கொள்கின்றேன். ஆகவே கௌரவ உறுப்பினர்களை தொடர்ந்து கூறுகின்றேன், பெருந்தோட்ட கம்பெனிகள் அடாவடி தலைவர்கள் இந்த மக்களை நடத்திக் கொண்டு வருகின்றார்கள். தனியாய பிரதேச நிசா அப்ப ஜெகத் புஷ்பகாரே ஜனத்தாவுக்கு சாதாரண